भाग्यवतनु अरिहतनु सिरे समंत भद्र नामोप लक्षित महामुनीन्द्रयन् वहन्सेत पीत पासादये सुवन कुटीन दम सभा मंडपये मिनी पलंगत बस वडिन्नत आराधना करमी।
सूदानम वन्नी हेमदेनाम निर्वाण मार्गय श्रवणय करान्न मनुष्येकुट संसारे इताम कलातुरकिं श्रवणय करान्न लबेन वचन समुदाय समहरुंट कोच्चर श्रवणय कलात् नोतेरेन वाक्य समहरुंट श्रवणय करन विट तेरुं यान वाक्य तवत् समहरुंट श्रवणय क्रीमें अनतुरुव अमतकवन वाक्य मं करुणु तुनक् किव्वा नोतेरेन वाक्य तेरुं यान वाक्य हा तेरुं गत्तायिन् श्रवणय करायिन् पास्से अमतक वेन वाक्य ඔන්නෝ තුන්වෙනි එක අපිට වැදගත්. දැන් මේ දහමහන්න කලින් හැමෝම කල්පනා කරනවා මේ සසර දුක නිවා ගන්න ක්‍රමයක් තිබුණොත් හොඳයි. මේ මගේ සිත මට ඇතිකරවන වේදනාව, දුක, ශෝකය, පශ්චත්තාපය මගේ සිත තුළ ඇතිවෙන බලාපොරොත්තු සමුදාය ඉටු කරන්න ගිහිල්ලා මම ඇති කරගන්න වෙහෙස. ඒක ඕගොල්ලන් තියෙන ප්‍රශ්න. ඕගොල්ලන්ගේ සිතේ තියෙන දේවල් ඕගොල්ලෝ ඉටු කරගන්න ගිහිල්ලා ඕගොල්ලෝ විශාල වෙහෙසකට පත් වෙනවා. විශාල අසරණ භාවයකට පත් වෙනවා. මානසික වශයෙන් අනාථ වීමකට පත් වෙනවා. ජීවිතයේ බලාපොරොත්තු බිඳ වැටෙනවා. සිතෙන්ගි තමන් සිතන දේ සිද්ධ වෙන්නේ නැහැ, නොසිතන දේ සිද්ධ වෙනවා. සමහර වෙලාවට සිද්ධ වෙන්න හොඳටෝම ලං වෙලා එකපාරටම සිද්ධ නොවී පවතිනවා. කිසි දවසක සිද්ධ නොවේය කියලා හිතන දේවල් එකපාරටම ජීවිතේ සිද්ධ වෙනවා. එතකොට මිනිස්සෙක් මානසික වශයෙන් විශාල අසරණ භාවයකට, අනාථ භාවයකට හා දුකකට පත් වෙනවා. ඒක තමයි මනුස්ස ස්වභාවය. මේ සියලු දේට මොකද්ද උත්තරය? මේකට උත්තරයක් නැද්ද? මේ සියල්ලෙන් නිදහස් වෙන ක්‍රමයක් නැද්ද? හැමදාම එකම විදියකට තරහ යනවා. එකම විදියකට තරහ ගියාම අපි එකම විදියකට විවිධ අයට චෝදනා කරනවා. සමහරට රණ්ඩු වෙනවා. ඊට පස්සේ රණ්ඩු ආයේ සමතයකටපත් වෙලා ආයි දවස් ගානකින් ආයේ සුපුරුදු රිද්මේට ආයි වැඩ කරනවා. මේ සිත අපට වලංගු නැහැ. සිත අපි කියන දේ අහන්නේ. සිත තමන්ට ඕන ඕන දේවල් කරමින් කාලය මරමින් අපිට ජීවත් වෙන්න තියෙන කාලය එයා පාවිච්චි කරමින් එයාගේ උමනා එපාකම් ඉටු කරමින් ජීවත් වෙනවා. අයිතිකාරයට දුකක් දෙනවා. ඔක තමයි සිතේ ස්වාභාවික ස්වභාවය. සිතේ ස්වාභාවික ගතිය ඒක. අයිතිකාරයට දුක ඇති කරවනවා. ඒ අයිතිකාරය ලව්වා සිත එයාට ඕනේම කරගන්න. එයාට ඕන දේවල් ටික විතරයි කරගන්නේ. සිත කැමතිනම් ක්‍රමානුකූලව ජීවත් වෙන්න ඒ විදිහට ජීවත් වෙනවා. අපිරිසිදුවට සිත ජීවත් වෙන්න කැමතිනම් කොච්චර පිරිසිදු තැනක හිටියත් අර සිත කියපු අපිරිසිදු බව ඒගොල්ල තුළ පේන්න පටන් ගන්නවා. ඒ කියන්නේ සිත ඔබව අයාලේ යවනවා. දැන් අපි මේ සිතට අපි උත්තරයක් හොය හොය හිටියා. ඔයගොල්ලෝ උත්තරයක් හෙව්වා මේ ප්‍රශ්නවලට. සමහර වෙලාවට අපි ළඟ තියෙන වටිනා දෙයක් කාට හරි දුන්නාම අපි ඒ ගැන දුක් වෙනවා. එක්කෝ කවුරු හරි අපේ දෙයක් අර හොරකම් කරගෙන ගියාම අපි හරියට කල්පනා කරනවා. අපිට පස්සේ හෝ කල්පනා කරනවා මේවට උත්තරයක් නැද්ද? මේ මානසික ප්‍රශ්නවලට පිළිතුරු නැද්ද? අපි හිතනවා. මිනිස්සු ජීවිතයේ ගොඩාක් මාදරය කරන දේවල් කැමති වෙන දේවල් මිනිසුන්ට නැති වුණාම මිනිස්සු විශාල මානසික කඩා වැටීමකට හා පශ්චත්තාපයකට මුහුණ දෙනවා. ඊට පස්සේ මුහුණ දුන්නම ආයි හිතනවා මේකට උත්තරයක් නැද්ද? ඕම උත්තරයක් නැද්ද? උත්තරයක් නැද්ද? උත්තරයක් නැද්ද කිය කියා හොය හොයා හොය හොයා යනකොට අපට උත්තරේ හම්බ වෙනවා. ඒ ලෝක ස්වභාවයක්. උත්තරේ හම්බ වෙනවා. උත්තරේ හම්බ වෙන්නේ කරුණු දෙකකට. එකක් තමයි මේ සියලු ප්‍රශ්නවලට තාවකාලික පිළිතුරක් වශයෙන් උත්තරේ හම්බ වෙන්න. එහෙම නැත්නම් උත්තරේ හම්බ වෙනවා සදාකාලික පිළිතුරක් වශයෙන්. ඔගොල්ලන්ට උත්තරේ හම්බ වුණා. මේ දෙකෙන් මොකක්ද කියන එක තීරණය කරගන්න බැරුව තාම දඟලනවා. එක්ක ඔගොල්ලන්ට උත්තරේ හම්බ වුණා තාවකාලික පිළිතුරක්. ඒ වෙලාවට උත්තරයක්. එතකොට තේරුම් ගත්තා මේ බලාපොරොත්තු තියෙන නිසා තමයි මේ බලාපොරොත්තුවට අපි ඇලිලා ඉන්නෝ. එතකොට ඒ ඇලිච්ච හිරවෙච්ච බලාපොරොත්තුව බිඳ වැටුණාම දුක ඇති වෙනවා. මං එතකොට බලාපොරොත්තු වලට හිරවෙන්න අරකයි. අන්න උත්තරේ. ඊට පස්සේ උඟා දේවල් වලට මිනිස්සු ආස කරනෝ, ආදරය කරනෝ, ලෝභයෙන් ඉන්නෝ. ඒ ආස කරන, ආදරය කරන, ලෝභයෙන් ඉන්න දේවල් වලට ආසාව වැඩි වෙන තරමට දුක වැඩි. ඊට පස්සේ උත්තරේ ලැබුණා ඒ ආසාව නැති වුණොතින් දුක නැහැ. අන්න දැන් తాවකාලික උත්තරයක්. ඒ සියල්ල මනුස సంతානයක පවතින බැඳීම් නැත්තම් කෙලෙස් වලට අපි දීපු සාපේක්ෂක පිළිතුරු. දැන් මේ සාපේක්ෂක පිළිතුරු වලින් හැමෝම තෘප්තිමත් වෙලා ඉන්නවා. ඉඳගෙන ඒගොල්ලෝ කල්පනා කරනවා මේක තමයි උන්වංශ කීප පණිවිඩය. ඇත්තට මම කිව්වෝම එකක් නෙමෙයි. සදාකාලික උත්තරයක්. ඒ වුණාට අර සදාකාලික උත්තරේ හොයනවට වඩා ලේසි මේ తాවකාලික එකෙන් උත්තර දෙදී ඉන්න එක. ඒක හරියට මේ වගේ. මනුස්සයෙකුට මොලේ පිළිකාවක් තියෙනවා. ඒක මාරාන්තිකයි. එතකොට වෛද්‍යවරු කියනවා මේකට තියෙන්නේ මොලේ පිළිකාවක්. මේකට දෙන්න ඕන එකම උත්තරේ මේ ඔළුගෙඩිය පළලා, මේ කට්ට පළලා, මේ මොලේ ඇතුළේ තියෙන පිළිකාව එළියට කපලා ගන්න ඕන. රෝගිය කල්පනා කරන එක මහා භයානක වැඩ. අර මේ මරණීය දණ්ඩනය දෙනකොට එක හාමුදුරු කෙනෙක් ගියාලු මහා භයානක මිනිහෙකුට බණ කියන්න. දැන් ඒ මිනිහා මරන්න හිට හෙට උදේ මරණෝ. මරන්න කලින් ඉස්සර සිරිතක් තිබුණා. මරණ දවසට කලින් දවසේ මිනිහට කන්න කැමති දෙයක් දෙනෝ, බණ අහනව නම් ඒව දෙනෝ. ඉතින් ඒ හාමුදුරු බණ කිය ලෙවෙල් ඇහුවලු මේ කොහොමත් හෙට මැරණ එකනේ, තැඹිලි ගෙඩියක් දෙන්නද බොන්න කියලා. සෙම වැඩි කිව්වලු. ඒකෙන්නේ දැන් තව පොට්ටියකින් මැරෙන්න ඉන්නේ. තවටින් එල්ලා මරනෝ. සෙම වැඩි කිව්වලු. ඒ වගේ අර ඔළුවේ පිළිකාවක් ඇතුණාම වෛද්‍යවරයා කියනවා මේකට එකම උත්තරයයි තියෙන්නේ, මේක අයින් කරන්න ඕන. රෝගියා කියනවා නෑ අයින් කරන්න ඕනේ නෑ, මම පැන්ඩෝල් බිබී ඉන්නම් කියලා. මොකද එයා බයයි මේක අයින් කළා මැරෙවි කියලා. එනකොට කොහොමත් මැරෙනවා. දැන් එතකොට කෙනෙක් මං කියපු වචන අහලා දෙවිදියකට ජීවත් වෙනවා. සමහරෙක් තමන්ගේ අර ඔළුවේ තියෙන පිළිකාව හරියට තේරුම් අරගෙන අමාරුවෙන් අකමැත්තෙන් තමන්ම පිහියක් අරගෙන ඔළුව පළලා තමන්ම අත දාලා තමන් විසින් මේක ඇදලා එළියට දාලා ආයි තමන් විසින්ම මහලා සදාකාලික අජරාමර සූපත්භාවයට පත් වෙනවා. ඒක කණ්ඩායම. ඒ පිටිස අඩුයි. තව කණ්ඩායමක් ඉන්නවා. ඒගොල්ලෝ මෙහෙම කල්පනා කරනවා, අපෝ මේක ඉතා භයානක චල්ල කර්මයක්. මීට වඩා හොඳයි පැරඩෝල් ගහ ගහ ඉන්නවා. එතකොට වේදනාව නෑ, ලෙඩේ තියෙනවා. දැන් මම කියන ඔගොල්ලන්ටත් තියෙන එකයි කියලා. වේදනාව නෑ, ලෙඩේ තියෙනවා. දුක පවතිනවා හැඟවිලා යට. අර දැන් දහම මූලික තේරුම් ගැනීමත් එක්ක මේගොල්ලෝ හිතුවා හරි දැන් මේ ප්‍රශ්නෙකට උත්තරේ දැන් මේ බලාපොරොත්තු ඇති වුණාමයි දුක. එතකොට බලාපොරොත්තු නැතුව ඉන්නවා. ඒ වුණාට ප්‍රශ්න තියෙනවා. ආය ඔහොම ජීවත් වෙනකොට ඔය සාපේක්ෂණීයම තුල ඉන්නකොට තමුන් නොදන්නා තැනකදී තමුන් ගිහිල්ලා කුමකට හෝ අහුවෙනවා. ඉතාම සූක්ෂම විදියට ඕගොල්ලන්ගේ හිත ඕගොල්ලෝ පැහැර ගන්නවා. මිනිස්සු ළඟ තියෙන දුර්වලතාවයන් මට පේන්නේ සදාකාලිකයි කියලා. මිනිස්සුව වෙනස් කරගන්න කැමැත්තක් නැහැ. මිනිස්සුවේ දුර්වලතාවයන් එක්ක ජීවත් වෙනවා. තවත් කවුරුර ඉස්සරහ පෙනී සිටිනකොට විතරක් ඒ දුර්ලතාවය නැතු වගේ පෙන්නන්න හදනවා. එවනට දුර්ලතාවය හැංගිලා තියෙනවා. දුර්වලතාවයේ ස්වභාවය තමයි එයා ඉඩ ලැබෙනකන් හැංගිලා බලන් ඉන්නවා. ඉඩක් ලැබුණාම එයා ඇවිල්ලා පෙනී සිටිනවා. දැන් අපට අවශ්‍යයි මේ නිදහස. අපට අවශ්‍යයි අර පිළිකා රෝගියෙක් නොවි සදාකාලයට මේ ආත්මය සුවපත් කරන ක්‍රමවේදය. ඒ ක්‍රමවේදය එකපාර කෙනෙකුට ප්‍රතිඵල ලබන්න පුළුවන් එකක් නෙමෙයි. දැන් අපි කියනවා පිළිකා රෝගියෙකුට පැනඩෝල් බිව්වම වේදනාව නැති වෙනවා. හරි. එතකොට හැබැයි පිළිකාව හොඳ වුණේ නැහැ, වේදනාව නැති වුණා. ඒ වගේ කෙනෙක් මේ වචන ඇහුවායින් පස්සේ එයාට తాවකාලික ආත්මීය සුවයක් දැනෙනවා. ඒ ආත්මීය සුවය පරමානන්දේ නෙමෙයි. ඒ ආත්මීය සුවය අපි දේශනා කරපු උච්චතම ලක්ෂ්‍ය නෙමෙයි. උච්චතම අවබෝධයක් නෙමෙයි. දැන් කෙනෙක් කල්පනා කරනවා, මං මේ සාපේක්ෂ තුලින් ලබන ආත්මීය සුවය ලැබුවා. දැන් මට පුළුවන් සාමාන්‍ය ලෝකයේ දෛනික ක්‍රියාකාරකම් වල දුක නැතුව ඉන්න. හැබැයි මට අවශ්‍යයි මේකේ පරම නිෂ්ඨාව සොයා ගන්න. මේක ලෝකේ පවතින එකම රහස සොයා ගන්න. ඒ රහස තුල සදාකාලික බැස ජීවත් වන්න. ඒකට තව ටිකක් කලබල නොවී යා යුතුයි. හුඟක් අයට වෙන්නේ දහම ඇහුවායින් පස්සේ අර සාපේක්ෂ නිමියෑමකට සිත අහු වුණාම ඒගොල්ලෝ සාපේක්ෂ නිමියෑම පරම විමුක්තිය වශයෙන් විශ්වාස කරනවා. ඒගොල්ලෝ විසින් අඳගත්. ඒ කියන්නේ හරකෙක්ගේ ඔළුවේ තිබිච්ච අන්තට්ටුව හරකට වඩා මට දැම්මාම ගැලපෙනවා කියලා හිතලා මිනිහෙක් ඒ අන්දෙක ගලවලා එයාට ආය කර ගන්නවා. ඒක හරියට අර සාපේක්ෂ නිමියෑම විමුක්තිය කියලා හිතනවා වගේ. ඔගොල්ලෝ ඒ සාපේක්ෂ නිමියෑමට වටිනකම් දුන්නා. මොකද ජීවිතේ හුඟක් කාලයක් තිස්සේ දුක නිසා, බලාපොරොත්තු බිඳවැටීම නිසා, අසහනය නිසා වේදනාවට පත්වෙලා හිටියේ. දැන් අපි එකට උත්තරයක් හොයාගත්තා. හැබැයි උත්තරය තාවකාලිකයි. ඒ උත්තරෙන් සියල්ල සහසුද්දෙන් පිරිසිදු වන්නේ නැහැ. ප්‍රශ්න ටික නැහැ. කිසි ගාණක් නැතුව නිකන් ඔහෙ ජීවත් වෙනවා. කළු ගලක් වගේ ගණන් ගන්න නැහැ මොකුත්. හැබැයි ජීවිතයේ දුක පවතිනවා. ඉවරයක් නැති බව පවතිනවා. සිත වැඩ කරනවා. ඒ සිත වැඩ කරනකොට මනසෙකුට විඩාව හා අසරණ භාවය දැනෙනවා. සිත වැඩ කරනකොට ආත්මාර්ථය එළියට එනවා. සිත වැඩ කරනකොට කම්මැලිකම එළියට එනවා. සිත වැඩ කරනකොට අසහනකාරී බව එළියට එනවා. නිදිමත එළියට එනවා. සිත වැඩ කරන මනුෂ්‍යයාට යමක් එක දිගට කරන්න බෑ. එක දිගට කරන්න යන්න බෑ. මොකද සිත වැඩ කරනවා. සිත වැඩ කරාම එක දිගට කරන්න ගියාම සිත හොඳ අතුරුඵල වගේම නරක අතුරුඵලත් එළියට දානවා. එතකොට ඒ සිත වැඩ කරන මනුෂ්‍යයා නරක අතුරුඵල වලට උත්තර දෙන්න යනවා. උත්තර දෙන්න කියලා ඔක්කොම දේවල් විනාශ කරගන්නවා. සිත වැඩ කරනවා. දැන් ඕගොල්ලෝ කල්පනා කරලා බලන්න, සාපේක්ෂ නිවියෑම තුළ සිත වැඩ කරනවාද කියා. සාපේක්ෂ නිවියෑම තිබෙනවා, සිත වැඩ කරනවා. කොබලන් එක තේරෙන්නේ? සිත වැඩ කරනවා. සිත වැඩ කරනකොට අපට තේරෙනවා, දැන් අපි සාපේක්ෂව නිවල වුණාට මේ ඇතුළ වැඩ කරනවා. ඇතුළ වැඩ කරනවා කියන එකට අපට දැනෙන සාක්ෂිය තමයි ප්‍රතිඵල ඇති වෙනවා. වැඩ කරන්න ගියාම වෙහෙසටපත් වෙනවා. වෙහෙසටපත් වෙනවා. කවුරු හරි බනිනකොට හිත රිදෙනවා. එතකොට අපිට තේරෙනවා අපි ඒ අහපු බණේ වැරදි වගේනේ. මොකද්ද තැනක අපිට වැරදිලා? අහපු බණේ වැරදිද නැත්නම් අපි ගත්ත විදිය වැරදිද? ගත්ත විදිය වැරදි. සාපේක්ෂ විමුක්තිය පරමානන්දය කියලා විශ්වාස කළා. වැරදිලා. සිත වැඩ කරනවා. ඇත්තටම පිළිතුරු දිය යුත්තේ වැඩ කරන සිතට මිසක් සාපේක්ෂ විමුක්තියකට නෙමෙයි. ඒක ඕන කෙනෙකුට ගන්න පුළුවන්. මේ ජීවිතය හොඳට අත්විඳලා ජීවිතය දැකලා ජීවිතය තේරුම් අරගෙන ඉන්න කෙනෙක් සාපේක්ෂ ලෝකයක් එක්ක ගණදෙනු කරමින් ඉන්නකොට ඒ ගණදෙනු කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් ඇතිවෙන දුක නැති කරගන්න එක ලේසි. හැබැයි ඒ වුණාට සිත වැඩ කරනවා. දැන් අපි කාට හරි කෙනෙකුට ඇවිල්ලා කියනවා, ඔය වැලි පොළවේ ඔහම වාඩි වෙලා අවුරුද්දක් ඉන්න කියලා. ඉන්න බෑ. සිත වැඩ කරනවා. සිත ඊට වඩා එහා එකක් හොයනවා. ටිකක් වෙලා ඉන්නකොට සිත කියනවා, මේ වැලි පොළවේ ඉන්න අමාරුයිනේ, මේකට පොඩි ඉටිකොලයක්වත් හොයාගනි. ඊට පස්සේ වාඩි වෙච්ච එක නවත්තලා ඉටිකොල හොයන්න යනවා. ඊට පස්සේ කියනවා මෙට්ටයක් හොයාගනි. ඔහොම අන්තිමට උතන ගයක් හදන තැන දක්වාම වැඩේ දුද්දිග්ගස ගන්නවා. කිව්වේ වාඩි වෙලා ඉන්න කියලා. අන්තිමට ගයක් හදලා. එතකොට දැන් කල්පනා කරනවා, මේ සිත වැඩ කරනවා. මේ සිත වැඩ කරවමින් මගෙන් එක එක දේවල් ඉල්ලනවා. මං සිතත් එක්ක වැඩ කරලා පුරුද්දක් තියෙනවා. මේ හැම මිනිස්සෙක්ම සිතත් එක්ක වැඩ කරලා පුරුදුයි. දැන් ඕගොල්ලෝ ඔෆිස් එකේ වැඩ කරලා පුරුද්දට වඩා සිතත් එක්ක වැඩ කරලා පුරුදුයි. ඔෆිස් එකේ වැඩ කරලා තියෙන අවුරුදු 20යි 30යි සිතත් එක්ක සංසාරෙම වැඩ කළා. සංසාරේ හිතත් එක්ක වැඩ කරපු පුරුද්දට හිත ඉක්මනටම ඕගොල්ලොත් එකතු වෙලා වැඩ කරන්න පටන් ගන්නවා. සිත කරන පළවෙනි වැඩේ තමයි ඕගොල්ලොන්ට සිතුවිලි දෙනවා. සිතුවිලි දෙනවා. ඕගොල්ලන්ට සිතුවිලි දුන්නාම ඕගොල්ලෝ කරන වැඩේ තමයි දීපු සිතුවිලි අල්ල ගන්නවා. ඕගොල්ලෝ කරන පළවෙනි එක අල්ලගෙන ඉවර වෙලා ඒවට ගැලපෙන එක එක තැන් හදනවා. අර බිම වාඩි වෙච්ච මිනිසයා ගෙයක් හදනවා වගේ සිතුවිලි සියල්ල හදනවා. ඇත්තරම මේ බිත්තිවල සිමෙන්තිවත් තුනුවත් පාටවත් නෙමෙයි තියෙන්නේ. එක එකාගේ සිතුවිලි කල්පනා කරලා බලන්න. එක එක්කෙනාගේ සිතුවිලි හා සංකල්ප පවතිනවා. හැමතිස්සෙම වැඩ කරන සිතක ස්වභාවය තමයි අයිතිකාරය ලව්ව වැඩ ගන්නවා. අයිතිකාරට ඒක තේරෙන්නේ නැහැ. මොකද ඒක තේරෙන්නේ නැත්තේ එයා හිතනවා මේක තමයි විදිය කියලා. ඇත්තට මේක විදිය නෙමෙයි. ඒක එයාට හදලා දීපු විදිය. එයාගේ නූගත්කම නිසා ඒක විදිය. එයාගේ මෝඩකම නිසා ඒක විදිය. හිතට වහල් වෙලා ජීවත් වෙනවා. හැබැයි සාපේක්ෂ නෙවීම පවතිනවා. දැන් හිතර දුක ඇති වෙනකොට දන්නවා මේ බලාපොරොත්තු වුණා මම මේක හම්බුන්නේ නැහැ ඒකයි මේ දුක. ඒතර ටික වෙලාවකින් ඒ දුක නැති වෙලා යනවා. ඒතර මොකක් හරි දෙයක් හම්බුනාම සතුටක් ඇති වෙනවා. එතකොට තේරුම් යනවා ආ මගේ සිත සතුටෙන් තියෙනවා. ඒ සතුටෙන් තියෙන්නේ මම මේක බලාපොරොත්තුෙන් හිටියා ඒ දේ හම්බ වුණා ඒ නිසා මට සතුටුයි. ආයි අර සතුට සමනය වෙනවා. දුකත් සමනය වෙනවා සතුටත් සමනය වෙනවා. එතකොට කෙනෙක් කල්පනා කරනවා මේක තමයි විමුක්තිය. නෑ ඒක විමුක්තිය නෙමෙයි. සිතයෙන් නිදහස් වීම විමුක්තියයි. සිතේ රිද්මයෙන් පලා යාම විමුක්තියයි. සිතට වහල්කම් නොකිරීම විමුක්තියයි. සිත තුළ අතුරුඵල ජනිත නොවන ලෙස වැඩ කිරීම විමුක්තියයි. සිත තුළ අතුරුඵල ජනිත නොවන ලෙස වැඩ කරනවා. වංගෙඩියකුයි මෝල් ගහකුයි දීලා ඒකට අපි දානවා මුං ඇට ටිකක්. දාලා කාට හරි කෙනෙකුට කියනවා මේක කොටහන් කියලා. එයා ඒක කොටන්න පටන් ගත්තාම මුං ඇටත් කෙටෙනෝ දාඩියක් දානෝ. දැන් මං අහන්නේ ප්‍රතිඵලය මොකක්ද අතුරුඵලය මොකක්ද කියලා. ප්‍රතිඵලය තමයි මුං ඇට කෙටිච්ච එක. අතුරුඵලය තමයි දාඩිය දාපු එක. සිතත් ඔයි වගේමයි. ඕගොල්ලෝ සිතට යම් සිතුවිල්ලක් ආවයින් පස්සේ ඒ සිතුවිල්ල සිත තුළ වැඩ කරනකොට ඒ සිත තුළ සිතුවිල්ල වැඩ කරන අතරෙම අතුරුඵල ටිකුත් සිත හදාගන්න. ඒ අතුරුඵල ලෙස හැමතිස්සම සිත හදන්නේ මාන්නේ ලෝකුකම තනකකාරීත්වය උද්දච්චකම අනිත් අය ඉදිරියේ තමුන් ලොක්කා ලෙසේ පෙනී සිටීම බොරු දේවල් ගොඩක් සිත හදාගන්නවා. අතුරුඵල හදාගන්නවා. තවමත් ඔබේ සිත අතුරුඵල හදනවනම් ඔබ පරමානන්දය නොදකපු කෙනෙක්. සිත ගැන සෙවිල්ලෙන් ඉන්නේ අතුරුඵල හදනවාද? මොකක් හරි අපි කියනවා මෙතන ටිකක් අතු ගන්න කියලා. එතකොට කවුරු හරි ඉදලක් අරගෙන මෙතන අතු ගාගෙන යනවා. එතකොට දෙන්නෙක් යාට දෙකක් කියනවා. එක්කෙනෙක් කියලා කියනවා ලස්සනට අතු ගාලා හොඳයි කියලා. තව එක්කෙනෙක් කියනවා කිසිම කමකට නෑ අතු ගෑම කියලා. එයා ඒ දෙකටම ප්‍රතිචාර දක්වන්න යනවා. ඒ සිත වැඩ කරන නිසා. කොබලන් කතාව තේරෙන්නේ සිත වැඩ කරන නිසා. හොඳයි කියනකොට එයා හිතනවා දැන් මං හොඳ වෙලා දැන් පේන්නේ නැද්ද මගේ වැඩ කියලා එයාගේ ලොකුකමක් හදාගන්නවා. ඒ තමයි සිතේ අතුරු ඵලය. ඒ පාර තවත් අතු ගන්න පටන් ගන්නවා. ඒ හොඳයි කිව්වනේ. ඊට පස්සේ නරකයි කිව්වාම අතු ගන්න තියෙන එක ඕනේ නැහැ. මොකටද අතු ගන්නේ? උකුංගෙන් කතන්දර අහන්න කියලා අත ගාපු ගන්න නවත්තලා දාන. ඒ කියන්නේ සිත හැමතිස්සෙම ආත්මාර්ථකාමී සිතක ස්වභාවය හැමතිස්සෙම ප්‍රතිඵලයක් සොයමින් වැඩ ගන්නවා. ඒ කියන්නේ ඕගොල්ලෝ වැඩ කරන්නේ මොකක් හරි සොයාගෙන. ඒ කියන්නේ ඕගොල්ලෝ මේ දේශනාව අහන්නෙත් ප්‍රතිඵල සොයනවා. ඕගොල්ලෝ කාට හරි උදව්වක් කරන්නෙත් ප්‍රතිඵලයක් බලාගෙන. ඕගොල්ලෝ කාට හරි මොන හරි දෙන්නෙත් ප්‍රතිඵලයක් බලාගෙන. ඕගොල්ලෝ අඩුතරමින් නිවන් දකින්න උත්සාහ ගන්නෙත් මොකක් බලාගෙනද? ප්‍රතිඵල බලාගෙන. සෑම ක්‍රියාවකම ප්‍රතිඵල බලාගෙන කළොත් ඒ බලාගෙන කරන ප්‍රතිඵල ජාලය එහි අතුරු ඵලයයි. ඒක තමයි ප්‍රතිඵල. දැන් අපි කාට හරි දානයක් දෙනවා. දානයක් දීලා පින් බලාපොරොත්තු වෙනවා. ඒ දානය අපිරිසිදුයි. ඇයි? පින් බලාපොරොත්තු වෙලා. පින් හම්බ වෙන එක වෙනම කතාවක්, බලාපොරොත්තුෙන් කරලා තියෙන්නේ. බලාපොරොත්තු තියෙන තැන ක්‍රියාකාරකම අපිරිසිදුයි. අපිරිසිදු සිතක ස්වභාවය තමා හැමතිස්සෙම අතුරුඵල නිපද වෙනවා. අතුරුඵල නිපද වෙනවා. අපි කාට හරි කියනවා මේක මාස ගාණක් මේක අතු ගාන්න කියලා. එයා අතු ගාන අතරේ එයාගේ ආධිපත්‍යත් ඒක තියාගන්නවා. ඒක ගානෝ. කොස්සෙන් කුණු අයින් කළා එයාගේ ආධිපත්‍ය ගාගෙන යනවා ඒක. එතකොට කවුරු හරි එතනින් යනකොට කියනවා මේ එන්න පවතින්ට. එහෙමකෝ. ඔගේ කුණු ගානපම් උඹ කුණු ගෑහම මට තමයි ආය අතු ගාන්න වෙන්නේ. එයාගේ ආධිපත්‍ය පෑගෙනවට එයා කැමති නෑ. ඔගොල්ලන්ට වෙන වැරදි මේ සංසාරේ. වැඩ කරන්න ගිහිල්ලා තමන්ගේ මාන්නක්කාරකම ඒ වැඩ කරපු සීමාව තුළ ගාලා එළියට එනවා. මුළු පැත්තම ඉවරයි ගියපු පැත්ත. දැන් මං අහන්නේ මේ මගුල ඉවර කරන්නේ කොහොමද? නූගත්කම නිසා යන යන තැන හිර වෙනවා. කොබලන තේරිච්චයි. ඒ සද්ධර්මය නොදන්නාකම නිසා යන යන තැන පටලවා ගන්නවා. ඒ කියන්නේ උපමාවක් කියනවා නම් අපිම බිලිකොක්කක් හදලා අපි මේකට පණුවෙක් ගහලා ඒක අපිම වතුරට දාලා අපි වතුරට බැහැලා ගිහිල්ලා පණුව කනවා. පණුව කාලා අපිම කොක්ක ඇමිනිලා කෑ ගහනවා. කවුද දැම්මේ? මම්මයි. කවුද පණුව ගැහුවේ? මම්මයි. කවුද මේකට ගිහිල්ලා ඇමුණුනේ? ඕගොල්ලෝ කරන සියලුම ක්‍රියාකාරකම් ওই බිලිකොක්කේ උපමාවට සමානයි. ඒ කියන්නේ මෝඩයි හරි. ආධිපත්‍ය තියාගෙන වැඩ කරනවා. මේවා මම, මේවා මගේ, මේවා මට. මා සතුව පවතින ආධිපත්‍ය තියාගෙන වැඩ කරනවා. ඒ ආධිපත්‍ය තියාගෙන වැඩ කරාම ආයි ප්‍රශ්නයක් එනවා. දැන් අපි මෙතන අවුරුදු ගාණක් අතු ගෑවා. ඊට පස්සේ අපි මෙතෙන්ට කාට හරි එන්න දෙන්නේ නැහැ, වැලි ගෑවේවි කියලා ආධිපත්‍ය තියාගෙන ඉනවා. අපි මෙතනින් එහෙට මෙහෙට වෙන වෙලාවක කවුරු හරි මඩ ගාගෙන ගිහිල්ලා. දැන් අපේ හිත රිදෙනවා. ඒ රිදෙන ප්‍රමාණය තමයි අපි මෙතන ගාපු මමත්වය. කොබලන කතාව තේරෙනයි. මේ ජීවිතයේ පරමාර්ථය තේරුම් ගත යුතුයි. කිසිම දවසක කිසිම භෞතික වූවක් අප රුචි ලෙස නොපවතී. අපට කැමති ලෙස මේ කිසිවක් පවතින්නේ නැහැ. මේවා වෙනස් වෙනවා. මේක වෙනස් වෙන බව අපි නිහතමානීව තේරුම් ගන්නවා. තේරුම් අරගෙන ඉන්නේ. ආධිපත්‍ය පතුරවන්නේ යන්නේ. ආධිපත්‍ය පතුරවන්න යනකොට මම තේරුම් ගන්නවා මම මේ ආධිපත්‍ය පතුරවනෝ, මම මේ බොරු අයිතියක් කියනෝ. ඒ මම ඉන්න වෙලාවට විතරයි එතන අයිතිය තියෙන්නේ. අපි ඉන්න වෙලාවට එතන අපට ඒක කරන්න පුළුවන්. අපි නැති වුණාම එතන අපට මුකුත් කරන්න බෑ. ඒ කියන්නේ අපි තේරුමක් නැති ආධිපත්‍යයක් පතුරවනෝ. අපි මමත්වයකින් ජීවත් වෙනවා. පරමානන්දය නිවන සොයන මිනිසයා සිතේ අතුරු පල තේරුම් ගන්න ඕන. දැන් ඕගොල්ලෝ සාපේක්ෂ නිවීමට පත් වෙලා ඉන්නේ, ඒක හරි. නමුත් මං ඒක පරම විමුක්තිය වශයෙන් දේශනා කරන්නේ. මම කියනවා දැන් නුඹලාගේ සිත වැඩ කරන විදිය බලාගෙන ඒ වැඩ කරන සිත තුළ ජනිත වෙන අතුරු පල නිරීක්ෂණය කරන්න. අතුරු පල භයානකයි. ඒ අතුරු පලව අතුරු පල තේරුම් ගන්න. සිතට තරහ ආවම අතුරු පල ඇති වෙනවා. සිතට කාමයාවහම අතුරු පල ඇති වෙනවා. සිතට කම්මැලිකාවමහම අතුරු පල ඇති වෙනවා. දැන් මම හදාගන්නවා අතුරු පල නැති සිතක්. එතකොට ප්‍රශ්න ඉවරයි. කිසිම අතුරු පලයක් නැහැ. අතුරු පල නැහැ කියන්නේ වෙන වෙනේව හැදෙන්නේ නැහැ. සිත එක දිගට ඒ වෙලාවට වැඩ කරනවා. වැඩ කරන වෙලාවට වැඩ කරනවා. සිත ඉවරුණාම ඉවරයි. වැඩ කරන වෙලාවට වැඩ කරනවා. ඉවරුණාම ඉවරයි. එතකොට ඒ වැඩ කරන වෙලාවට වැඩ කරන ඉවර වෙච්ච වෙලාවට ඉවර වෙන සිත හරි නිදහස්. ඒ සිත අයිතිකාරයට වේදනාගෙන දෙන්නේ නැහැ. ද සමහර බෙහෙත් තියෙනවා. ඒ බෙහෙත් බිව්වාම ලෙඩෙත් හොඳ වෙනවා, නැති ලෙඩකුත් හැදෙනවා. මනුස සිතත් ඒ වගේ. මේ මනුස සිත වැඩ කරනකොට ඒ වැඩ කරන සිතත් එක්ක අපි යනකොට අපේ මානසික අසහනය තෘප්තිමත් වෙනවා. හැබැයි අලුත් එකක් හැදෙනවා. හැම විටම මනුස්ස සිත අතුරු පල හදනවා. දැන් ඕගොල්ලෝ අතුරු පලවලට අහු වෙලා ඉන්නේ. ඒ වගේම සාපේක්ෂ නිවීමකට සවන් දීලා ඉන්නේ. දැන් මොකද්ද ධර්මය, මොකද්ද අධර්මය කියලා තේරුම් ගන්න බැරුව පටලැවිලා ඉන්නේ. මතක තියාගන්න, සාපේක්ෂ නිවීම පරම යථාර්ථය නෙවෙයි. සාපේක්ෂ නිවීම ශුද්ධ තත්ත්වය නෙවෙයි. සාපේක්ෂ නිවීම සාපේක්ෂ නිවීමක් පමණයි. ඒ වුණාට සිත වැඩ කරනවා. දැන් අපි කරන්න ඕන මේ වැඩ කරන සිත දිහා බලන් ඉන්නවා. ඒ සිත දිහා බලන් ඉන්නකොට සිත උඩිනුත් වැඩ කරනවා, සිත හැංගිලත් වැඩ කරනවා. ඒ කියන්නේ සමහර වෙලාවට දැන් අපි කඩේකට යනවා. කඩේකට ගිහිල්ලා අපි මොනවා හරි බඩු ගන්නෝ, එළවලු අරෝමියව තියෙනව ගන්නෝ. ඊට පස්සේ ඒ කඩේ ඉන්නව මුදලාලි හරි කවුරු හරි බඩු කිරණෙක් කෙන හරි අපි ගියේ බඩු ගන්න, අපි අත් එක්කත් කතා කරනවා. ප්‍රධාන වැඩේ බඩු ගන්න එක. ඒකේ අතුරු වැඩේ තමයි අත් එක්ක කතා කරන, තමුසෙ කොහෙන්ද ආව, ගෙදර කොහෙද, ගම කොහෙද, විස්තර කින්දමන් දහනෝ. ඒ අර අතුරු ක්‍රියාකාරකම. ඒක අර මුල් ක්‍රියාකාරකමට කිසිම අදාළත්වයක් නැහැ. ඒ වුණාට ඒකත් අපි කරනවා. එතකොට අපි දෙකක් කරගෙන ඇවිල්ලා. ඔන්න ඕක තමයි සිතේ ඇත්ත ස්වභාවය. උඩින් එකක් කරනෝ, තව දෙක තුනක් වටින් කරගන්නවා. කොබලන කතාව තේරෙනයි. මේවා ඔක්කොම ඔබට අයිති. ඔක්කොම ඔබට අයිති. ඒ කියන්නේ මේ ඔබ හදාගන්න මේ සියලු ජාලය ඔබට අයිති. ඔබ වියාගත්ත දැල ඔබටම කරට ගන්න සිද්ධ වෙනවා. ඔබ මේ ඇති කරගන්න සම්බන්ධතාවලට ඔබටමයි උත්තර දෙන්න වෙන්නේ. ඒකට වෙන කවුරුවත් උත්තර දෙන කවදාවත් වෙන්නේ නැහැ. දැන් ඥානවන්ත මිනිසෙක් මේ සියලු සම්බන්ධතා ජාලය තුළ ජීවත් වෙමින් එහි දුර්වලතාවය දකිනවා. මේක තමයි වෙන්නේ. නූගතෙක් මනුස්ස ලෝකේ ජීවත් වෙන්න ගියාම මෙන්න මේක තමයි වෙන එක. එයා මේ වගේ තැනකදී මේකට හිර වෙනවා. එයා මේ වගේ තැනකදී මේකට කොටු වෙනවා. එයා මේක ජීවිතය කියලා හිතනවා. ඊට පස්සේ එයා ගියේ බඩු ගන්න, අර කඩේ ඉන්න බඩු කිරන මිනිසුත් එක්ක කතා කර කර දවස ගෙවනවා. ඒ කියන්නේ අතුරු ඵලය ජීවිතය කරගන්නවා. එතකොට මිනිස්සයාට බඩු ගන්නෑ කවදාකවත්. ගිහිල්ලා කඩේ ඉන්න මිනිසුත් එක්ක කතා කරලා ගෙදර එනවා. ඒ කියන්නේ හැමදාම ෆේල්. කොබලන තේරෙනාය? සිත වැඩ කරන මිනිස්සෙක් හැමදාම ෆේල්. සිත වැඩ කරන්නේ නැති මිනිස්සෙක් කවදාකවත් ෆේල් වෙන්නේ නැහැ. එයා එක පොයින්ට් එකට එක දිගට වැඩේ කරන්නේ. අර අතුරු වැඩ කරන්නේ. අතුරු වැඩ කරන්න හේතු වෙන්නේ හැමතිස්සෙම එක දිගට වැඩ කරගෙන යනකොට අතුරු ඵල හැදෙනවා. විස එකතු වෙනවා. ඊට පස්සේ විස අයින් කරන්න සිද්ධ වෙනවා. ඒ විස අයින් කරන්න තමයි මිනිස්සෙක් හැමතිස්සෙම වෙනත් වෙනත් ක්‍රියාකාරකම් සොයාගන්නේ. කිසිම වෙනත් වෙනත් ක්‍රියාකාරකමක් නැති එක දිගට වැඩ කරන මිනිස්යාගේ සිතේ කිසිම අතුරු ඵලයක් නැහැ. දැන් ඕගොල්ලෝ කල්පනා කරලා බලන්න ඕන, ඕගොල්ලන්ගේ සිත දිහා දැකලා මගේ සිත අතුරු ඵල හදනවා. දැන් මම මොකක් හරි එක වැඩක් කරන්න ගියාම සිත වැඩ 10ක් විතර හදා ගන්නවා. ඒ 10ම කරනවා. හැබැයි 9ක් අනවශ්‍ය වැඩ. එකයි අවශ්‍ය වැඩ. හැබැයි ඒ වැඩ 10ම තමයි සිත කරන්න කැමති. සිතට අපි කියනවා දැන් මෙතන වැඩ 10ක් ඕනේ නැහැනේ, මෙතන කෙරෙන්න ඕනේ එකයිනේ තියෙන්නේ. ඒක කරපන්. එතන සිත කියනවා මට එහෙම බෑ. මම පුරුදු වෙලා තියෙන්නේ මෙහෙමයි. එක වැඩක් කරන අතරේ තව 10ක් 20ක් පටලවා ගන්නවා. ඒව ඔක්කොටම උත්තර දෙන්න වෙන්නේ තමුන්ටමයි. ඒ කියන්නේ තේරෙන සිංහලෙන් කිව්වොත් සිත ඔබව කඩේ අරන් යනවා. ඔබව නටවනවා. ඔබව පොළවේ ගහනවා. කරකවලා අතාරිනවා. ඒතර සිත කරකවලා අතාරිනකොට අයිතිකාරයා සිතත් එක්කම වැටෙනවා. සිත පොළවේ ගහනකොට අයිතිකාරයා පොළවෙත් වදිනවා. අයිතිකාරට රිදෙන ඔක්කොම තේරෙනවා. හැබැයි සිත ඔබවලල පොළවේ ගහනවා. ඒ කියන්නේ මිනිස්සෙක්ගේ සිත මිනිස්සෙකුට නිවනින් දුරස් කරනවා. මිනිස්සෙක්ගේ සිත මිනිස්සෙක් පරමානන්දයෙන් දුරස් කරනවා. මිනිස්සෙක්ගේ සිත මිනිස්සෙකේ විමුක්තියෙන් දුරස් කරනවා. සිත කැමති විමුක්තියටපත් නොවි දුර්වලතාවයන් තියාගෙන ඒ දුර්වලතාවයන් රස විඳීමින් අයිතිකාරයට වේදනාව ගෙන දෙන්න. ඒ සිත එහෙම කැමති. එතකොට කරන්නේ මොකද්ද? අපි සිතට කැමති, සිත අපිට කැමති නිසා අපි දෙගොල්ලෝ මේ වේදනාව විඳ විඳ ජීවත් වෙනවා. දැන් අපට අවශ්‍යයි මේක සදාකාලිකට මුත්‍රයක් හොයාගන්න. මේ කතාව නවත්තලා දාන්න. නවත්තන්න තියෙන එකම විදියයි. එකම විදියක් තියෙනවා. විදි දෙකක් නැහැ. එකම විදියයි. අතුරුඵල තේරුම් ගැනීම පමණයි. සිතට වැඩ කරන්න දෙනවා. අපි මේ ලෝකේ දේවල් අහනවා. මේ ලෝකේ දකිනවා. ඒ වගේම ගඳ, සුවඳ, රස මේ අරමුණු සියල්ලෙන් ගන්නවා. අරගෙන බෝම සෙවිල්ලෙන් ඉන්නේ. මේ ඇහින් මෙයා අරමුණු අරගෙන මේ රූපෙ බල්ල විතරක් නිකං ඉන්න. ඊට පස්ස ඒකට තව චිත්‍ර අඳින්න පටන් ගන්නවා. ඒක පාට කරන්න පටන් ගන්නවා. මහා ජරමර ගොඩක් ඊට පස්සේ පටන් ගන්නවා. ඒතර මං තේරුම් ගන්නවා මට වැරදිලා තියෙන්නේ. මට අවශ්‍ය දේ පොඩ්ඩයි, නමුත් මං කරන දේ විශාල වැඩි. ඒ කියන්නේ මගේ සිත තොරතෝංචියක් නැතුව වැඩ කරනවා. කොබලන එක තේරෙන්නේ? අර වතුරෙන් ගොඩට දාපු මාළුවෙක් වගේ ගැහෙනවා හැමතිස්සෙම සිත. ඒ අයිතිකාරයාට වේදනාව හා දුක, කනගාටුව, ශෝකය ඇති කරවනවා. වැඩ කරන සිත දුක ඇති කරවනවා. වැඩ කරන සිත අසහනය ඇති කරවනවා. වැඩ කරන සිත විඩාව හා නිදිබර ඇති කරවනවා. වැඩ කරන සිත අයිතිකාරයාට පීඩාව ඇති කරවනවා. දැන් අපිට මේ සියල්ලෙන් නිදහස හා විමුක්තිය අවශ්‍යයි. අපි මේක විවෘතව දකිනෝ. මේක තමයි ඇත්ත. මම මේ සිතත් එක්ක ජීවත් වෙන නිසා තමයි මේ ඔක්කොම ප්‍රශ්න මට ඇතිවන්නේ. ඒ ප්‍රශ්න කොච්චරද කියනවා නම් සිත මාව පාවිච්චි කරනවා. සිත කියනවා මට මෙහෙම කරපන්, මෙහෙම කරන්න එපා. සිත කියනවා මට එක වැඩක් කරන්න එපා, වැඩ 10ක් විතර කරපන්. හැමතිස්සෙම එක වැඩක් කරනකොට තව 4ක් විතර කරගනි. ඒ සියලට මට උත්තර බඳින්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ මනුස්සේ විසංඥ වෙලා වැඩ කරනවා, සිහි නැතුව වැඩ කරනවා. කොබලන එක තේරෙනයි? මිනිස්සු සිහිය නැතුව වැඩ කරන්න. ඒක නම් තේරෙන්නේ නැති මං හිතන්නේ බොහෝ දෙනෙකුට. මිනිස්සු සිහිය නැතුව වැඩ කරනවා. සිහියෙන් වැඩ කරනවා නම් එක වෙලාවට කරන්නේ එකයි. සිහියෙන් වැඩ කරන එක්කෙනාගේ ජීවිතේ කිසිම අවුලක් නැහැ. ඒක හරි පැහැදිලි. අර සමහර තැන්වල වතුර පවතිනවා, සමහර විල්වල එහෙම අඩි 100ක් වතුර තිබ්බත් ඈත පතුල පේනවා. සිත පිළිබඳ පිරිසිඳ අවබෝධ කරගත්, සිත ප්‍රත්‍යක්ෂ කරගත් මුනිවරයෙකුත් ඒ වගේ. හරි පැහැදිලි. කොච්චර පැහැදිලිද කියනවා නම් ක්‍රියාකාරකම විවෘතයි, ක්‍රියාකාරකම පැහැදිලි. ඕගොල්ලන්ගේ ක්‍රියාකාරකම විවෘතත් නැහැ, පැහැදිලිත් නැහැ. ක්‍රියාකාරකම් බොඳ වෙලා තියෙන්නේ. ක්‍රියාකාරකම් බොඳ වෙච්ච මිනිස්සෙගේ ස්වභාවය තමයි ක්‍රියාකාරකම් බොඳ වෙච්ච මිනිසයාට පෞරුෂයක් නැහැ. ඊළඟට කරන්න ඕනේ මොකද්ද? ඊමිනිය දන්නේ නැහැ. ඒ වෙලාවට හිත හිත දි කර කර ඉන්නවා. ක්‍රියාකාරකම් බොඳ වෙච්ච මිනිසයාට පිරිසිදු සීයක් නැහැ. සීය නැහැ. ක්‍රියාකාරකම් බොඳ වෙච්ච මිනිසයාට ස්ථිර අදහසක් නැහැ. ඍජු අදහසක්, ඍජු ප්‍රතිපත්තියක් නැහැ. ක්‍රියාකාරකම් බොඳ වෙලා සිහිය නෑ. ක්‍රියාකාරකම් බොඳ වෙච්ච මනුෂ්‍යයා පරිස්සමින් ඇසුරු කළ යුතුයි. කොයි වෙලේ වෙනස් වෙනවාද, විකෘති වෙනවාද, ඔළුව ඔල්වනවාද දන්නේ නෑ. නමුත් සිත අවබෝධ කරගත්ත කෙනා, තමාව අවබෝධ කරගත්ත කෙනාගේ දැක්ම පැහැදිලි, හොඳට දුර පේනවා. ක්‍රියාකාරකම් පිරිසිදුයි, හරි පැහැදිලි. එකවර ක්‍රියාකාරකම් සිද්ධ කරන්නේ එකයි, ජීවිතේ අවුල් නෑ. ජීවිතේ ලස්සනට ගෙවිලා යනවා, ලස්සනට ගෙවිලා යනවා. දැන් අපේ ජීවිත ලස්සනට ගෙවිලා යනවා. අපිට තේරෙනවා ඉවර වෙනවා ටික ටික. ඕගොල්ලන්ට එහෙම තේරෙන්නේ නැහැ. ඕගොල්ලන්ගේ නිකන් අපහැදිලි නිසා ඔහේ යනවා. අපට ඉවර වෙන බව තේරෙනවා. ක්‍රියාකාරකම් පැහැදිලි කරගන්න ඕන. ක්‍රිස් ඒ කියන්නේ සිත පැහැදිලි වෙන්න ඕන. ගොඩාක් පේන්න ඕන. ඒකට අවශ්‍ය කරන්නේ සිත වැඩ කරනකොට තමුන්ව අන්දවන විදිය හොඳට බලන් ඉන්න ඕන. තමුන්ව රවට්ට නොහිත. නොයකුත් දේවල් කියලා රවට්ටනො. සීනි බෝල දෙනවා කියන්නේ එහෙම කිය කිය රවට්ටනො. රවට්ට රවට්ට තමන්ගේ පැහැදිලි සිහිය නැති කරවනු. සිත අවුල් කරවනො. සිත විකෘති කරවනො. එතකොට අයිතිකාරයා විඩාවට හා අසරණ භාවයට පත් වෙනවා. සාමාන්‍ය ලෝකෙ අපි ඇවිදගෙන යනකොට මේ ලෝකෙ ජීවත් වෙන මිනිස්සු ඔන්න ඔය වගේ අය ඉන්නේ. අවුල් වෙච්ච මිනිස්සු ඉන්නේ. සිත අපහැදිලි. සමහරුන්ගේ හොඳටම අපහැදිලි. කියන්නේ මීටරේ හොඳටම අවුල්. ඒතර අපේ මේ මිනිස්සුත් එක්ක කතා කරන තේරෙනවා මීටරේ හොඳටම අවුල් වෙලා. ඇත්තම මිනිහෙකුට පිස්සු කියලා දැනගන්නේ පිස්සුව උතුරලා ගියපු වෙලාවට විතරයි. නැත්තම් ඔක්කොටම මොකද තියෙන්නේ? ඔක්කොටම පිස්සු. එක එක ගාන්ට පිස්සු. ඒ මිනිස්සුත් එක්ක අපි කතා කරගෙන යනකොට තේරෙනවා මුන්ට පිස්සු. ඒ වුණාට පිස්සුව උතුරල ගිහිල්ලා නැහැ. ඒ නිසා අනිත්‍යවන් හිතන්ගෙනවා පිස්සු නැහැ කියලා. ඒ වුණාට පිස්සු. සිත පැහැදිලි නෑ. හැමතිස්සේ මනුස්සය කරන්නේ අවශ්‍ය දේ නෙමේ කරන්නේ, සිත කියන දේ කරන්නේ. කොබලන්න ඒක පිළිගන්න කැමතියි. ඕන දේ කරන්නේ සිත කියන බහුභූත, සිත කියන පිස්සු, සිත කියන විකාර ටික තමයි ගිල කරන්නේ. එතකොට ඒක ඕන දේ නෙවෙයි, සිත කියපු විකාර ටික කරේ. ඒක කාටවත් ප්‍රතිඵලයක් නෑ. ඒ කියන්නේ මනුස්සෙක් අවුරුදු 100ක් ජීවත් වුණත් ඇත්තටම අවුරුදු 10ක්වත් ජීවත් වෙන්නේ නෑ. අවුරුදු 90ක් විතර පිස්සු වැටිලා ඉන්නේ. කොබලන්න පිළිගන්න කැමතියි. 90ක් විතර පිස්සුවකින් ඉන්නේ. ජීවිතේ ඉතාම සුළු කාලයක්, සමහරට අවුරුද්දකටත් අඩු කාලයක් තමයි 100 එන්නේ. ඉතුරු අවුරුදු 100න් 99ක්ම සිහි නැතුව ජීවත් වෙන්නේ. විසංඥ වෙලා ජීවත් වෙන්නේ. ඒගොල්ලන්ගේ සිත කියන්නේ ඒ සිත ඒ මිනිස්සයා විසංඥ සිහි නැති කරවන. මොකද සිතට ලේසි අයිතිකාරයට සිහි නැති කරාම. අයිතිකාරයට සිහි ආවොත් තමයි සිත ප්‍රශ්න කරන්න පටන් ගන්න. සිතෙන් ප්‍රශ්න කරනවා. සිත කල්පනා කරන මුගේ පහනවලට උත්තර දෙනවට වඩා ලේසි මූට සිහිය නැති කරවට එක. එතකොට ඕගොල්ලන්ගේ සිත ඕගොල්ලන්ට සිහිය නැති කරවනු. සිහිය නැති කරාම ඕගොල්ලෝ දන්නේ නෑ ඕගොල්ලෝ කළේ මොකද්ද, කරන්නේ මොකද්ද, කරන්න ඉන්නේ මොකද්ද, යන්නේ කොහෙද, කිසිම දෙයක් දන්නේ නෑ. ඒ වෙලාවට එක එකව කර කර කල් මරනවා. බලනකොට විසංඥ වෙලා වැඩ කරලා. විසංඥ වෙච්ච මිනිස්සයා කවදාකවත් පරමානන්දයට පත් වෙන්නේ නෑ. පරම විමුක්තිය ලෝකෙ තියෙන එකම සත්‍ය අවබෝධ කරන්නේ ඉතාම සුපහැදිලි හිතක් තියෙන කෙනෙක් විතරයි. අර මං කිව්වේ සමහර විල්වල වතුර තියෙනවා, අඩි 100-200 වතුර තිබ්බත් පතුල පේනවා කියලා. ඒ සමහර මිනිසුන්ගේ සිත ඒ වගේ හරි පැහැදිලි. ඒ මනුස්සයට ඒ මනුස්සය විශ්වාසයි. ඒ මනුස්සය දන්නවා හරියටම වෙන්න ඕන මේක දැන්. ඔළුවේ පිළිකාවක් තියෙන මනුස්සයට කිව්වොත් මේකට උත්තරය ඔළුව කට්ට පලලා පිළිකාව එළියට ගන්න එක කියලා. එයා පැනඩෝල් බිබි ඉන්නව නම් එක මීහරකෙක්. එතකොට එයා කරන්න ඕන එකම දෙයයි කොහොමාරි ඔළුව පලලා පිළිකාව එළියට අරගෙන සුවපත් වෙන්න ඕන. ඒක කරගන්නේ සිහිය තියෙන මිනිහා. ඒ වුණාට සමාජයේ මිනිස්සු 100ක් ගත්තොත් 99ම කරන්නේ මොකද්ද? පිළිකාවට බයේ පැනඩෝල් බිබි ඉන්නවා. කොබලන්න එක පිළිගන්න අය බයේ පැනඩෝල් බිබි ඉන්නවා. ඒක තේරුමක් නැති වැඩක්. මට මතකයි අපේ ආච්චි ඉස්සර ආච්චිගේ ඇස් පෙනීම පොඩ පොඩ අඩු වුණා. එතකොට ආච්චි කිව්වා මේ ඇස් දෙක ඔපරේෂන් කරලා පෙනුන් නැති වුණොත් අපරාධේ. ඒක තමයි ආච්චි කෙනාපු තර්කය. පෙනුනොත් ඒක වෙන්නත් පුළුවන්. ඊට වඩා chance එක තියෙන්නේ නොපෙනෙන්න. ආච්චි කොච්චර බයෙන් හිටියද කිව්වොත් අවුරුදු 12ක් අන්ධ වෙලා හිටියා ඔපරේෂන් කරලා පේන්නේ නැති වෙවි කියලා හිතලා. මිනිස්සු මෝඩයි. කොහොමත් අන්ද වුණා. කොහොමත් අන්ද වුණා. බයෙන් හිටි අන්ද වේවි කියලා ඔපරේෂන් නොකර ඒ වුණත් අන්ද වුණා. අවුරුදු 12ක් අන්ද වෙලා ජීවත් වුණා. ඒ මිනිස්සුගේ ජීවිතේ. ඒ මිනිස්සු ජීවිතේ දකින විදිය එතරම් හරි බයෙන් ඉන්නේ. ඒ බයෙන් ඉන්න මිනිස්සුන්ට කවදාකවත් ජීවිතේ හම්බ වෙන්නේ නැහැ. වේදනාව හා කඳුළු සබදාම උරුම කරනවා. ඔපරේෂන් කරා නම් ඒත් ඒකමයි. රිසල්ට් එක එකයි. එනිසා ඔගොල්ලන්ගේ ජීවිතයේ දකින විදිය වෙනස් කරන්න. අදකින් අඩු මනුස්සෙක් ජීවිතයේ දිහස් දකින විදියයි බලන විදියයි අදකින් ගොඩාක් තියෙන. අනෙක් මිනිස්සු දිහා බලන් හිටපු මනුස්සෙක් ජීවිතය දකින විදිය බලන විදියයි හාත්පසින්ම වෙනස්. කොබලන්න එක පිළිගන්න කැමතියි. හාත්පසින්ම වෙනස්. අදකින් තියෙන කෙනා දන්නවා කොහොමත් වෙන්න වෙන එක තමයි. ඕන දේ ඕන වෙලාවට කරලා දැම්ම ඉවරයි. සිත සුපහැදිලි කරගන්න ඕන. සිත පැහැදිලි කරගන්න ලේසිම විදිය තමා සාපේක්ෂ විමුක්තියකට හසු නොවී මගේ කොතනද අඩු, මගේ කොතනද අපැහැදිලි, මම යන්න ඕන කොතෙන්ටද, මට නොතේරෙන්නේ කොතනද, මට වරදින්නේ කොතනද, මට හරි ගියේ කොතනද කියලා හිතන මනුස්සයට හැමදාම වරදිනවා. මට වැරදුනේ කොතනද කියලා හිතන හා ඒකට උත්තරය සොයන මනුස්සයාගේ ජීවිතේ හැමදාම සාර්ථක වෙනවා. ජීවිතය සාර්ථක කරගන්න කැමති මනුෂ්‍ය හැමතිස්සෙම හොයන්නේ මට වැරදුනේ කොතනද, මාව විවේචනය කරන තැන කොතනද, මට දොස් පවරන තැන කොතනද, අන්න එතන සොයනවා. ඒ යාගේ මනස පැහැදිලි. මනස පැහැදිලි කෙනා අකමැති විවේචනයට. මොකද එයාගේ අර හදාගත්ත බොරු ගොඩ කඩම් වැටෙනවා. එයාගේ ලොකු කන්ටික නැති වෙලා යනවා. එතුට එයා ඒකට අකමැති. එයාක බොරුවෙන් හදාගෙන තියෙන ලෝකයක් ඉස්සරහා මවාපාපු එකක්. ඇත්තක් නෙවෙයි. ඒක ටික වෙලාවකින් බිඳ වැටෙනවා. නමුත් මේ ජීවිතයේ ඇත්ත හොයන මනුෂ්‍යය තීරණය කරනවා මම දැකිය යුතු යථාර්ථය. අර පැහැදිලි විලක වතුර වගේ සිතෙහි එහා කෙලවර. ඉතාම සුපැහැදිලිව සිහිය පවත්වා ගත යුතුයි. ජීවිතයේ විවෘතව දැකිය යුතුයි. එහෙම නැත්නම් කවදාකවත් සෙතක් වෙන්නේ නැහැ. ඕගොල්ලෝ ඕගොල්ලන්ගේ ජීවිතය පිළිබඳව තව පරිච්ඡේදයක් අලුත් කරන්න දැන් වෙලාව. සාපේක්ෂ විමුක්තිය පැත්තකට දාලිවර වෙලා සිත වැඩ කරන දිහාව බලන් ඉන්නෝ. සිත වැඩ කරන දිහාව බලන් ඉන්න අතරෙම සිත අපැහැදිලි වෙන තැන හා සිතව අපිව රවට්ටන තැන අතුරුඵල නිකුත් කරනෝ. සිත අතුරුඵල අර ඉස්සර වාහනවලට තෙල් ගැව්වාම කළු තෙල් හැදෙනවා. ඒ වගේ මේ සිතත් වැඩ කරනකොට කළු තෙල් හැදෙනවා. ඒ අතුරුඵලය. ඒක අපි තේරුම් ගන්නෝ. තේරුම් අරගෙන කල්පනා කරනෝ මේ අතුරුඵල හානි කරයි, විෂයි විෂයි. නමුත් මේ අතුරුඵල අපි තේරුම් ගන්න ඕන. සිතේ අතුරුඵලය තේරුම් ගන්නකොට තමයි සිත හයිය වෙන්නේ. සාමාන්‍ය මිනිහෙක සිත හයිය නැහැ, දුර්වලයි. හරි දුර්වලයි. හරි අනාථයි මිනිස්සු. නිකං ඔහෙ ජීවත් වෙන ඒගොල්ලන්ට දැක්මක් නැහැ, ඍජු දැක්මක් නැහැ ඒ මිනිස්සුන්ට. ඒ වෙලාවට ඉන්න වෙච්චරයි. දැන් අපි මිනිස්සු ආශ්‍රය කරනකොට, ඇවිදිනකොට, කනකොට, බොනකොට අපට තේරෙනවා මේ මිනිස්සු හරි ප්‍රාථමිකයි, ගෝත්‍රිකයි. ඍජු දැක්මක් තියෙන මිනිස්සු නෑ. ඍජු දැක්මක් තියෙන මිනිස්සු තනි වචන මිනිස්සු ඒගොල්ලෝ. ඒගොල්ලෝ කිව්වොත් කියපු දේ කරන ඔච්චරයි. ආය වෙන එකක් කරන්න තව එකක් කියලා. ඒතර ඒ කට්ටිය ඒවයි කට්ටිය ආශ්‍රය කරන ලේසි. ඒගොල්ලන්ට ඍජු ප්‍රතිපත්තියක් තියෙන මිනිස්සුන්ට ඍජු සිහියක් තියෙනවා. ඍජු දැක්මක් තියෙනවා. ජීවිතේ පහදෙලි. ජීවිතේ තේරුම් අරගෙන තියෙන. ඔන්න ඔය ලක්ෂණ ටික තියෙනම් එයාට නිවන ළඟ. ඒ කියන්නේ මිනිස්සෙක් නිවනට ලං වෙන්න ලං වෙන්න මනුස්සෙක් තමාගේ දුර්වලතා ටික තමුන් දැකපු කෙනෙක්. දුර්වලතාවයට සවන් දෙන්න කැමති කෙනෙක්. දැන් ඕගොල්ලෝ දුර්වලතාවයට සවන් දෙන්න කැමති නෑ. ඕගොල්ලෝ කැමති දක්ෂතාවයට සවන් දෙන්න. හැකියාව ගැන ප්‍රශ්න කරන්න. නොහැකියාව තේරුම් ගන්න කැමති නෑ. නොහැකියාව තේරුම් ගන්න කැමති මනුස්සය ජීවිතයේ දිනන එක්කෙනා. තමාගේ දුර්වලතා ටික තමුන් විවෘතව දැකලා ඒක තේරුම් අරගෙන ඒකට උත්තර හොයලා මේකෙන් නිදහස් වෙනවා. එහෙම නැත්නම් කවදාකවත් මේ ගොඩින් නිදහස් වෙන්නේ නැහැ. හැමදාම සිතත් එක්ක ගනුදෙනු කර කර මිනිස්සු ජීවත් වෙනවා. අපි මෙච්චර කාලයක් අපි සිතත් එක්ක ගනුදෙනු කරා. අපි සිත කසාද බැඳලා ඉන්නේ අපේ හිත. එතකොට මේක මැරෙනකොට මැරුණයින් පස්සෙත් අපිත් එක්ක ආයෙනවා. ඇවිල්ලා අපට ආයෙ උපදෙස් දෙනවා. අපි ආයෙ කඩේ යවනවා. අපි ලව්වා එක එක දේවල් කරව ගන්නවා. සිතට වසඟ වෙලා ජීවත් වෙනවා. සිතට වසඟ වෙන්නේ නැතුව තමන්ට වරද්දන තැන තමුන්ගේ සිත තමුන් තේරුම් ගන්න. ඒ වගේම පැහැදිලි සිහියක් තියාගන්න. සිහිය පැහැදිලි. සිහියක් නැති මිනිස්සයා, සිහිය අපැහැදිලි මිනිස්සයා කවදාකවත් නිවනට ලං වෙන්නේ නැහැ. අවුරුදු 1000ක් මහාන වෙලා හිටියත් වැඩක් නැහැ. නිකන් ජොබ් එකක් කළා. සිහියක් නැහැ. කල්පනාවක් නැහැ. ඍජු නිවැරදි නිරවුල් දැක්මක් නැහැ. ඒ දැක්ම නිරවුල් වෙන්න ඕන. අපට යථාර්ථය පේන්න ඕන. යම් ඕනම දෙයක යථාර්ථය පේන්න ඕන. යථාර්ථය නොදකින්නාට නිවනක්, අවබෝධයක්, ගමනක් කිසිවක් හම්බ වෙන්නේ නැහැ. යථාර්ථය දකින මනුෂ්‍යයා පියවරෙන් පියවර ඉස්සරහට යන විවේචන බොහෝ අවශ්‍යයි. චෝදනා කිරීම බහුල විය යුතුයි. දුර්වලතාවයන් අඳුනා ගැනීමට සිත මැදහත් කරගත යුතුයි. කෙනෙක් කියනවනම් කිසිම දුර්වලතාවයක් ඔහු ළඟ නැහැ කියා ඔහු සම්පූර්ණයෙන්ම දුර්වලතාවලින් පිරී ඇත. තමාගේ දුර්වලතාවයන් පිළිගන්න කැමති මිනිසයා හැමදාම ජීවිතේ පියවරක් ඉදිරියට තබනවා. ඔහු ටිකෙන් ටික ටිකෙන් ටික ඉස්සරහට යනවා. දැන් අද දේශනාව ලෞකික ජීවිතයට ලෝකෝත්තර ජීවිතය දෙකම එකයි. කෙනෙක් මේ සිත දියුණු කරගෙන දියුණු කරගෙන ඉස්සරහට 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 යනකොට එයාගේ ජීවිතේ ලෞකික ලෝකෝත්තර කියලා දෙකක් බෙදන්න බෑ. එකයි තියෙන්නේ. සාර්ථක මිනිසෙක් එච්චරයි. සාර්ථක මිනිසෙක් ඉස්සරහට යන මිනිසෙක් කකුලක් පිටිපස්සට කවදාකවත් තියන්නේ නෑ. නැවතිලා ඉඳීවි පිටිපස්සට තියන්නේ නෑ. කවුරුන් කතාව තේරෙනාද? එයා ඒ ආධ්‍යාත්මික ගමන දන්නේ කෙනෙක්. නැවතිලා ඉන්නවා පිටිපස්සට තියන්නේ නෑ. නැවතිලා ඉඳලා ආ ඉස්සරහට යනවා. හෙමින් යනවා. කලබල යන්නෙත් නැහැ. එහෙම කලබලයක් නැහැ. කලබලේ තියේ කියන්නේ ඕනෑම කෙනෙකුට යා ජීවිතය ගැන දන්න ප්‍රමාණය අඩුයි. දැන් මං ඔගොල්ලන්ගේ ප්‍රශ්නයක් අහනවා. හැමෝම කැමති ඉක්මන්ට හරි කලබල වෙල වැඩ කරන්න. දැන් එක්කෙනෙක් ඉන්නවා කලබල වෙල වැඩ කරගෙන යනෝ. තව එක්කෙනෙක් ඉන්නවා හැමීන් වැඩ කරගෙන යනවා. ඉක්මනින් මැරෙන්නේ මොකාද? ඈ? අර කලබල වෙල කරපු එක. මොකද උක්මු ඉක්මන්ට වැඩ ටික ටට ටට ගාලේ කරා ඉක්මන්ට මලා. හෙමින් වැඩ කරපු එක්කෙන හෙමින් නිදහසේ ගියා හෙමින් මලා. දැන් ඕගොල්ලෝ කැමති ඉක්මනට වැඩ කළා ඉක්මනට මැරෙන්නද? හෙමින් වැඩ කළා නිදහසේ මැරෙන්නද? මට උත්තර දෙන්න. කලබලයට ජීවත් වෙන කලබලයට වැඩ කරන මිනිස්සයාගේ ජීවිතේ මවුල් කරගන්නවා. ඒ හදිසි තීරණ මුළු ආත්මෙම විනාශ කරනවා. කිසිම කලබලයක් නැති මිනිස්සයා බොහෝම නිදහස් ගමනක් යනවා. ඒ ගමන කිසිම අවුලක් නැහැ. එයාට ඒකෙන් හානියකුත් නැහැ, ලෝකයට හානියකුත් නැහැ. කලබල තීරණ ගන්න මිනිස්සය හැමතිස්සෙම එයාටත් හානි කරගෙන ලෝකයටත් හානි කළා, නැති අවුල් ජාලයක් නිර්මාණය කරනවා. ඒ නිසා ඉස්සෙල්ලම කලබල නැති මිනිසෙක් වෙන්න. කිසිම ප්‍රශ්නයකට කලබල වෙලා උත්තර හොයන්නේ නැහැ. ප්‍රශ්නය තියෙනවා එච්චරයි. ප්‍රශ්නය තියෙනවා. කලබල වෙලා උත්තර හොයන්න යනවා කියන්නේ තව ප්‍රශ්නයකට මුලක් ආරම්භ කරනවා. හදිස්සි වෙන්නේ නැහැ. අනිත් එක තමයි කොවිලාකත් තමන්ගේ දුර්වලතාවය හංගන්නේ. ඒක ලොකු භයානක නරක දෙයක්. يعني හැමෝම හිතන් ඉන්නවා හුඟක් අය ඒගොල්ල බොහෝ දේවල් දන්න අය කියලා. ඒගොල්ල විවේචනය විය නොයුතුයි කියලා. ඒ වුණාට විවේචනය විය යුතුයි. බොහෝ දේවල් දන්නවා කියලා හිතන් ඉන්න මිනිස්සු කිසිම දෙයක් දන්නේ නැති මෝඩයෝ. බොහෝ දේවල් නොදන්නවා කියලා හිතන මිනිස්සු බොහෝ දේ දන්න අය. ඒ නිසා අපි ඇත්තටම හොයා ගන්න ඕන අපි මේ ගෙවන ජීවිතෙත් අවුලක් නැතුව ගෙවන්නත්, ඒ වගේ මේ ජීවිතයේ අවසානයේ අපි සදාකාලික නිවනටපත් වෙන මාර්ගය. එච්චරයි අවශ්‍ය. ඒක කෘතිම මාර්ගයක් නොවිය යුතුයි. ඒක ස්වාභාවික මාර්ගයක් විය යුතුයි. ඒක පැහැදිලි දැක්මක්, පැහැදිලි මගක් අපට තේරෙන්න ඕන. ඒකට අපේ සිත පැහැදිලි වෙන්න ඕන, හොඳ දැක්මක් ඇති වෙන්න ඕන, ආධ්‍යාත්මය එන්න එන්න නිවෙන්න ඕන, එන්න එන්න නිවෙන්න ඕන. එන්න එන්න කලබල වෙන්න බෑ. කලබල විදිය තරහ, වෛරය, පලි ගැනීම, චේතනා මෙහෙම එක දිගට තියෙන්නත් බෑ. එහෙම ටික 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 අඩුවේ වියන්නවා. එතකොට තේරෙන්න ඕන මම මල්ලඟ පලි ගැනීම තිබ්බා, දැන් අඩුයි. මට ඕනුනා අරයා මෙයා පරද්දවන්න, ඒක දැන් අඩුයි. මට ඕනුනා අරයත් එක තරඟ කරලා දිනලා පෙන්වන්න, දැන් මට එහෙම පිස්සුවක් නැහැ. මම නිදහස්සේ ගමන් කරනවා. අන්න එයා හරි. එහෙම නැත්තම් කවදාකවත් මෙහෙ ඇවිල්ලා වාඩිවිල හිටියයි කියලා ඒක නිවන් දකින්න සුදුසුකමක් වෙන්නේ නැහැ. මේ කතාව අපි නිරවුල් මනසින් දකින්න ඕන. ඇත්තටම අපි තේරුම් ගන්න ඕන, ඒ වගේම සාකච්ඡා කරන්න ඕන. ඒ සාකච්ඡා නොකළොත් හැමතිස්සෙම තේරුම් ගන්න එක වැරදි. මිනිහෙක් යමක් තේරුම් ගන්න එයාට ලැබිච්ච සාපේක්ෂ දත්ත හරහා. ඒ සාපේක්ෂ දත්ත හරහා තේරුම් ගන්න එක හරිම එක නොවෙන්න පුළුවන්. සාකච්ඡා කරනකොට එයාගේ අදහස් එළියට එනවා. ඒ අදහස් කෙනෙක් ප්‍රතික්ෂේප කරනවා, තව කෙනෙක් පිළිගන්නවා. එතකොට තේරෙනවා ආ මේක වැරදිනේ මං හිතන් හිටියට. අන්නේ විවෘතභාවය අවශ්‍යයි. එහෙම නැත්නම් හැමෝම නිවන ගැන හොඳට අහලා හොඳට උගුර පාදගෙන පඩික්කම් පුරෝගෙන බුලත් කියලා ගහගෙන ලොකු බඩකුත් හදාගෙන කියනවා අපිත් දන්නවා ඒක කියලා. ඒනට උන්දල දන්න මගුලක් නැහැ. සුදුසුකම සාකච්ඡා කිරීමත්, විවෘත මනසත්, නිදහස් සීයෙන් ජීවත් වීමත් අර සිත තුළ ඇති කරවන අතුරුඵල නැති කරවනු. අතුරුඵල නැත්තම් තමන්ට තේරෙනවා. ඇත්තටම තමන්ගේ සිත ගැන තමන්ට ඇරෙන්න වෙන කාටවත් තේරෙන විදිහක් නැහැනේ. තමන් තමන්ගේ සිත ගැන දකින්න ඕන. දැකලා හිතනවනම් මගේ සිත දැන් හොඳයි ඉස්සරට වඩා, ඒක තමයි හරි. මගේ සිත නරකයි, එදා තිබිච්ච වගේමයි, කුහකකම, ඊර්ෂ්‍යාව, වෛරය මම හිතුවට නෑ කියලා එයා හැංගිලා ඉඳලා. ගොඩක් අයට වෙන්නේ ඒක. හුඟක් අය හිතනවා ආ දැන් හරි, දැන් පිරිසුදු, දැන් මේ බණෙත් ඇහුවනේ, දැන් ඉතින් හරි. මොන හරි අද්ද හැංගිලා ඉඳලා, හැංගිලා ඉඳලා අවස්ථාවක් ඇවිල්ලා නෑ එළියට එන්න. අවස්ථාවක් ආවහම වෛරය, කෝපය, තරඟය, ඊර්ෂ්‍යාව, කුහකකම, ඒවට චාන්ස් එකක්, ඒවට ඉඩක් හැදිච්ච ගමන් අර සිතේ තියෙන දුර්වලතා ටික ඔක්කොම එළියට ඇවිල්ලා ඕගොල්ලන්ට ත්‍රිද්දවල ලෝකයට ත්‍රිද්දවල මහා අවුලක් ජනිත කරවනු. දුර්වල මිනිහෙක්, ආත්ම විශ්වාසය නැති මිනිහෙක්, පැහැදිලි දැක්මක් නැති මිනිහෙක්, ඍජු පැහැදිලි දැක්මක් තියෙන මනුෂ්‍ය හැමතිස්සෙම යථාර්ථයට සමීප වෙනවා. ඍජු පැහැදිලි දැක්මක් නැති මනුෂ්‍ය හැමතිස්සෙම බොරුවට සමීප වෙනවා. මිනිස්සු කැමති බොරුවට සමීප වෙන. මොකද බොරුව තුළ රැවටීම, මූණිච්චාව, ලොකුකම බොහෝ දේවල් පවතිනවා. යථාර්ථයේ කිසිවක් නැහැ. එහි තියෙන විවෘත බව පමණයි. එතකොට යථාර්ථයට සමීප වෙන එක නේ ඇත්තටම සමීප වෙන්නේ තමාගේ විවෘත බවට. අපි ගමන් කළ යුත්තේ විවෘත බවට. අපි දැකිය යුත්තේ අපේ දුර්වලතාවයන්. අපි සොයාගත යුත්තේ අපේ සිත ඇති කරන අතුරුඵලයන්. සිත වැඩ කරන විදිය, සිත තරඟ කරන විදිය, සිත මාව රකින්න දරන උත්සාහය හැමතිස්සෙම හිත අයිතිකාරය ආරක්ෂා කරන. කොබලන්න එක තේරිච්චයි. අයිතිකාරය පිළිබඳ යථාර්ථය සිත කියනවා පිළිගන්න එපා කියලා. සමහරලාට ඕගොල්ලන්ට තේරෙනවා මම මේ කොච්චර හිටියත් මං හරි ඊරිසියාවයි. මං හරි කුහකයි. මගේ හිතේ අරයා ගැන මෙයා ගැන තරහ කෝන්තර පරණේව ඔක්කොම තියෙනවා. එහෙම හිතෙනවා. එහෙම හිතුනාම ඊට පස්සේ හිතෙනවා ඌ ඒවත් ඕන. ඒව නැතුවත් බෑ. ඒව පොඩ්ඩක් තියෙන්න ඕන. හොඳටම නැතත් පොඩ්ඩක් තියෙන්න ඕන. ඒ සිත ඕගොල්ලෝ රකිනවා. ඇත්තටම ඕගොල්ලන්ගේ දුර්වලතා ටික රකිනවා. සිත කැමති නෑ ඕගොල්ලෝ පාරිශුද්ධ වෙනවට. ඇත්තටම අපි සාර්ථක යමක් කරනකොට, අපි ලෝකේ තියෙන හොඳම වැඩේ කරනකොට අපට විරුද්ධ වෙන්නේ දුර ඉන්න මිනිස්සු නෙවෙයි, ළඟ ඉන්න මිනිස්සු. එකෙන් අපි ලෝකේ තියෙන හොඳම වැඩේ, ලෝකේ තියෙන යහපාත්ම වැඩේ අපි මම කරන්න පටන් ගත්තොත් මට ඉස්සෙල්ලම දුර්වල වෙන්නේ මගේ ළඟ ඉන්න මිනිස්සු. එතකොට මට ලෝකේ තියෙන යහපත් වැඩේ කරන්න අවශ්‍ය නම් මම මේ ළඟ ඉන්න මිනිස්සු මුලින්ම කොතන ඉන්න මිනිස්සු බවට පත් කරගත යුතුද? ඉතාමත් දුර ඉන්න මිනිස්සු බවට පත් කරගත යුතුද? නැත්තම් කවදාකවත් මට ගුංගෙන් ගැලවෙන්න හම්බ වෙන්නේ නැහැ. කොබලන් කතාව තේරෙන. දැන් ඕගොල්ලන්ට බැරි වෙලා තියෙන එක කරගන්න. ළඟ ඉන්න මිනිස්සු ළඟ තියාගෙන නිවන සොයනවා. මං ඉස්සෙල්ලම කියනවා ළඟ ඉන්න මිනිස්සු දුරින් තියලා නිවන සොයපන්. ඒගොල්ලෝ දුරස් කළා දාපන්. ඒගොල්ලොන්ගේ යාළු මිත්‍රකම් හිතවත්කම් සමන්දීන් ඒ සියල්ල උඹව අපාගත කරවනවා. ඒ දුරස් වෙච්ච දවසට අවබෝධයට පත් වෙනවා. කෙනෙකුට සත්‍ය අවබෝධ කරන්න නම් ඉස්සෙල්ලා මේ සත්‍ය අවබෝධ කරන මුනිවරයා ප්‍රතික්ෂේප කරන්න ඕන තමා වටේ ඉන්න සියල්ලෝම. ප්‍රතික්ෂේප කළ කියන්න ඕන මට සත්‍ය සොයා ගන්න ඕන උඹලා මාගෙන් ඉවත්ව යල්ලා කියලා. සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ මුලින්ම කළේ ඒක. පස්වක මානුන්ගෙන් ඉවත් වුණා. ඇයි? සත්‍ය සොයා ගන්න බෑ නැත්තම්. අර ගෲප් එක වට වෙලා ඉඳගෙන අසත්‍යයට උපදෙස් දෙනවා, අධර්මයට උපදෙස් දෙනවා, සිත රැකගන්න උපදෙස් දෙනවා, සිතෙන් අයින් වෙන්න උපදෙස් දුන්නේ. එනිසා සත්‍ය ගවේෂකයා කරන පළවෙනි එක තමා ළඟින් ඉන්න අය දුරින් ඉන්න අය බවට පත් කරනවා. ඒ කියන්නේ ඒක හරි ලේසි කරන්න. හැමෝටම නීතිය සමානව ක්‍රියාත්මක කරනවා. එච්චරයි. හැමෝටම සමානයි. එතකොට ළඟින් කවුරුවක් නැහැ, දුරින් කවුරුවකුත් නැහැ. ඔක්කොම එක ගන්න. එතකොට එයාට එයාගේ අරමුණට යන්න පුළුවන්. දැන් ඕගොල්ලන්ට ඕගොල්ලන්ගේ අරමුණට යන්න බැරි වෙලා තියෙන්නේ. ඕගොල්ලෝ ළඟ සමහරු ඉන්නවා. එතකොට සමහරලාට ඒගොල්ලෝ අතෑරලා යන්න බෑ. සමහරලාට ඒගොල්ලන්ගේ ඕනෑපාකම් ඉටු කර කර ඉන්නකොට ඕගොල්ලන්ගේ ටයිම් එක ඉවර වෙනවා. කොබලන් එක තේරෙන්නේ නැහැ. මං අරයාගේ ඕනෑකම් ඉටු කර කර ඉන්නවා. මං මෙයාගේ ඉටු කර කර ඉන්නවා. ළමයි ඉස්කෝලේ ගිහිල්ලා ඉවර වෙනකන් ඉන්නවා. එතකොට මගේ ටයිම් එක ඉවර වෙනවා. ළමයි ඉස්කෝලේ ගියා කියලා ටයිම් එක නැවතිලා බලන් ඉන්නේ නැහනේ. කියන්නේ මට ජීවත් වෙන්න තියෙන කාලය අවසන් වෙනවා. එතන මං ජීවිතෙන් පැරදිලා පලා යනවා. එහෙම කරන්න එපා. ඉස්සෙල්ලාම විමුක්තිය ජීවිතයයි එකක් කරගන්න. කොබලන් මේ කතාව තේරිච්චයි. ජීවිතය විමුක්තියයි දෙකන්නේ. හැබැයි එතකොට මේ මිනිස්සු හරි දරුණුයි. හැමෝම කියාවි මහා මුයි කළුගලක් වගේ මිනිහෙක් කතා කරන්නවත් බෑ කියලා. එයා තමයි හරි එක්කෙනා. එයා කිසි විශේෂතාවයක් නැහැ. එයා එයාගේ කාර්ය හරියට ඉෂ්ට කළා. ලෝකෙ බොරුවට අහු වෙන්න කැමති වුණේ නැහැ. ඕගොල්ලෝ ලෝකෙ බොරුවට අහු වෙන්න කැමති. මූණිච්චාවට අහු වෙන්න කැමති. අනිත් කට්ටියගේ යුතුකම් වගකීම් වෙනුවෙන් කාලය වෙන් කරන්න කැමති. වෙන්න එපා එහෙම මිනිහෙක්. මන්නම් පුංචි කාල් ඉඳලම කවුරු මොන ගමන යන්න ලෑස්ති වුණත් කොයි ලෝක යන්න ලෑස්ති වුණත් වෙලාව නං කිව්වේ මමේ වෙලාවට ගියා තනියම නැත්තං කවුරුවත්. කවුරුවත් එනකං කවදාකත් බලබල හිටිය නෑ. ඒ නිසා තමයි මන් නිවන් දැක්කේ. තාමත් බලබල හිටිය නම් තාම ගාල්ලේ. වෙලාවට ආපු නාපු එක බලන්න කරන්න ඕන මොකක්ද කියලා බලලා ඒක කරා එච්චර ඉවරයි. එතකොට එයාට ළඟින් කවුරුවකුත් නෑ, දුරින් කවුරුවකුත් නෑ. කොබලන් තේරෙන අය ඕගොල්ලන්ට එච්චර හයිය නෑ. හයිය නැති නිසා ඔගොල්ලු වටපිට බල බල අරය තාම නෑනෙ බලන්නකු කිය කියා ඔගොල්ලො ඉන්න. එයා එනකොට ඔගොල්ලන්ගේ ටයිම් එක ඉවරයි. එයා එනෝ දකිනකොටම මෙහෙම බෙල් එක ගානෝ, දැන් ඉන්ටෝල් ඉවරයි යමන් කියලා. එනිසා අපි හිත ගොඩාක් හයිය කරග හයිය වෙන්න නැත්තම් කවදාකතුව කතාව කරන්න බෑ. අරයා මෙයා වෙනුවෙන් ජීවත් වෙන්න කවුරු වෙනුද ජීවත් වෙන්නේ? තමුන් වෙනුවෙන්. පළවෙනි එක මම මෙහෙම අහනෝ, උත්තම පුරුෂද ප්‍රථම පුරුෂද මධ්‍යම පුරුෂද? උත්තම පුරුෂ. මමද අපිද තෝ තොපි නුඹ නුඹලාද? මමයි නිවන් දකින ඉස්සෙල්ලම බුද්ධෝහං බෝධිසාමි, මමයි බුදු වෙන ඉස්සෙල්ලා. මුත්තෝහං මෝචේ පරේ තින්නෝහං තාරිසාමි, උඹල පස්සේ. ඉතින් එහෙම වුණා නම් ඔක්කොම ප්‍රශ්න ඉවරයි. ඉස්සෙල්ල තමුන් ගැන තමා ගැන හොයාගන්න ඕන. තමා ගැන හොයාගන්න කියලා අනිත් අය එනවත් දන්නේ නැද්ද දන්නේ? තමන්ගේ අරමුණට යන්න ඕන. නැත්තම් හැමදාම ජීවිතේ පැරදිලා. දැන් ඔයගොල්ලෝ පැරදිච්ච ලයිස්තු අද ගෙදර ගිහිල්ලා ලියන්න, හැම තැනකම ලියවෙන්නේ තවත් කෙනෙක් වෙනුවෙන් බලන් ඉඳපු නිසා පැරදිලා. කොබලන්න පිළිගන්න අය ඉස්සරහට පරදින්නෙත් ඒකමයි. කිසි කෙනෙක් වෙනුවෙන් බලන් ඉන්න එපා. තමුන්ගේ ගමන තමන් යන්න. එතකොට ඔක්කොම ගිහිල්ලා ඔක්කොම දිනලා කද්ද කියන්නේ ඔක්කොම සිටුවරු ඔක්කොම රජවරු ආනෙම කියන ඔක්කොම එක ගිහිල්ලා එහෙම නැත්තම් කවුරුවත් කාටවත් යන්න කරගන්න ඒ කතාව. ඉස්සල තමන් එක අවබෝධ කරගන්න ඕන. අනිත් අය වෙනුවෙන් තමන්ගේ වටිනා කාලයේ නාස්ති කරන්න. එහෙම කරන්නේ මෝඩ මිනිස්සු. තමන් තමන්ගේ සිත පැහැදිලි කරගන්න ඕන. තමන්ට යා යුතු ගමනක් තියෙන එක යන්න ඕන. ඒක ඒකන කතා කර කර කයිවාරු ගා ගා හිඳලා වැඩක් නැහැ. තමන්ගේ දුර්වලතාවය අඳුන ගන්න ඕන. ඒ දුර්වලතාවය පැහැර හරින්න ඕන, ඉවත් කරන්න ඕන. සිත වැඩ කරනකොට ඒ සිතේ අතුරුඵල ජාලය දැකලා තේරුම් ගන්න ඕන. මේක තමයි ඇත්ත. පිළිකාවක් ඔළුවේ පිළිකාවක් හැදිච්ච උපමාව. දරුණු පිළිකාවක් හැදුනාම පැන්ඩෝල් බොන්න යන්න එපා. ගන්න මහපිහිය පලන්න දෙකට අත දාල ඒක අරගෙන එළියට දාන්න. ආයේ ඕන්නම් මැටි ගාලා වහගන්න. ප්‍රශ්න ඉවරයි. මිනිසුන්ගේ ජීවිතයේ තියෙන ප්‍රශ්නේ මරණය නෙමෙයි, සාර්ථක ජීවිතයක් නැතිකම. කොබලන්න තේරිච්ච ජීවිතය හරි අන්සක්සස්ෆුල් අන්සටිස්ෆයිඩ් වැඩන්නේ. අවුරුදු 12000 ජීවත් වුණා කිසිම සතුටක් නැහැ. දැන් අපි කියන්නේ මේ සතුටයි අපේ ජීවිතය. ඒ සතුටත් එක්ක අපි ජීවිතෙත් සාර්ථකව ගත කළ 100ක් පැහැදිලි කරගෙන නිවන් මඟට අවශ්‍ය කරන පසුබිම හදාගෙන සසර දුකින් එතර වඩ දහමක් දැන් ඇහුවා. දැන් මං කිව්වේ දැන් අහලා තුන් කොටසක් ඉන්නෝ, අහන්න හම්බෙන්නේ නැති අය. දෙවෙනි කොටස තමයි අහලා තේරුම් ගන්න අය. තුන්වෙනි කොටස තමයි අහලා තේරුම් නොගන්න අය. කෙනෙකුට අහලා තේරුම් යන්නේ නැත්තම් ඒ තේරුම් නොයන හේතුව තමයි මේ පැයක් විතර විග්‍රහ කළේ. අහලා තේරුම් නොයන හේතුව. අහලා තේරුම් නොගියොත් ආයි තමන් පරණ ජාති මනුස්සෙක් බවට පත් වෙනවා කාලයත් එක්ක. අහලා තේරුම් ගන්න නම් සිත ගැන බොහොම සෙවිල්ලෙන් ඉන්න ඕන, සිහිය ඇති කර ගන්න ඕන, දුර්වලතාවයේ විවෘතව දකින්න ඕන, විවේචනයට මඟ සදන්න ඕන. මම විවේචනය කරන්න මම්මයි පාර හදලා දෙන්නේ, මම්මයි විවෘතව ජීවත් වෙන්නේ. එතකොට මට විවේචනයක් අවශ්‍යයි. මොකද මට විවේචනයක් නැත්තම් මට ආධ්‍යාත්මීය ගමනක් නැහැ. මාව මිනිස්සු මල්මාල දාලා පිළිගන්නව නම් කිසිම ගතියක් නැහැ. මට හිංසා කළා, නින්දා කළා, බැනලා, අපහාස කළා පිළිගන්නකොට තමයි හිතන්න බොහෝ කරුණු කාරණා යෙදෙන්නේ. එතකොට තමයි තේරෙන්නේ මට මේක තමයි ජීවිතය. මම හිතපු එක නෙමේ ජීවිතය, මේ ඇත්තටම තියෙන එක. අන්නේ ඇත්තරම තියෙන අපි තේරුම් ගත්තාම ටිකෙන් ටික ටිකෙන් ටික අපට හොඳ ආධ්‍යාත්මී ගමනක් ඇදෙනවා. ආධ්‍යාත්ම ජීවිතයයි ලෞකික ජීවිතය දෙකක් නෙමෙයි එකක්.
අවසරයි සමාවංශ. දේශනාවේදී වහන්සේ කොටස් කියන්නේ දේශනා අහලා කට්ටියක් තේරෙන කට්ටියක් කිව්වා. ඊට පස්සේ තේරෙන්නේ නැහැ කියලා කට්ටියක් කිව්වා. ඊට පස්සේ කිව්වා තේරෙනවා නමුත් අමතක වෙනවා කියලා. අහනවා අමතක වෙනවා. ඒතර සමාවංශ දැන් මට තියෙන දේ තමයි දැන් දේශනාව අහන් යද්දී ඒ අවස්ථාවේ කියන දේවල් වලට මට ඒ දේ කියන දේවල් ටික මට සාපේක්ෂව මට තේරෙනවා. ඒ දේශන අහලා ඉවර වෙනකොට එක්කම ඒ කීප කිස්ත මතක නැහැ ඇත්තටම. නමුත් දැන් තව ටිකකින් තව පැයකින් දෙකකින් හරි මම මොකක් හරි ක්‍රියාවක යෙදෙනවනේ. ඒ ක්‍රියාවක යෙදෙනකොට ඒ ක්‍රියාවේ කරන හැම මොහොතකදීම මට ඒ ලැබෙන අත්දැකීම් ඔබ වහන්සේගේ දේශනා ඒ මොහොතේ ඒ කියන දේවල් ටික ආ මේ දේවල් නේ මෙතන මේ කිව් එකේ මම මගේ හිත තුළින් දකින ගමන් මම ඒ දේවල් තේරුම් ගන්නවා.
ඒක තමයි අවශ්‍ය ධර්ම මතක තියාගන්න යන්නේ කරදරයි. උතර බණ පොතක් කියලා මතක තියාගත්තා වගේ හරි බරයි ඔළුව. ඒ වෙලාවට තේරි තියෙනවා නම් හරි. උතර ආරි නිදාස්. ඒ වෙලාවට ජීවිතය දකින දැන් අපි මේ දේශනාව ඒ වෙලාවට කරලා දාන එච්චර ඉවරයි. ඊට පස්සේ දැන් අපිත් අහන්න ඕනේ මොනවද මේ යකා කිව්වේ කියලා. ඊට පස්සේ තමයි අහන්නේ. ඒ කිව්වා ඉවරයි. ඒව මොකක්කම් මතක තියාගෙන ඩවුන්ලෝඩ් කරගෙන පොතක් කියවලලා කියලා යන්නේ. ඒ වෙලාවට කිව්වා ඉවරයි. ඒතර කියන කාටත් ලේසි අහන කාටත් ලේසි.
අතරසෙන් දැන් අවුරුදු 3-4කට කලින් කියපුවත් මතක් වෙනවා. ඒ කියන්නේ කොහෙද තිබුණාද මම මතක තියාගෙන නෙමෙයි. නමුත් අර වැඩෙත් එක්ක යම් කිසි
ඒක තමයි හැමදාම කියන්නේ සත්‍ය මතක තියාගන්න එපා කියලා. සත්‍ය මතක තියාගන්නේ නැහැ. බොරුව මතක තියාගන්න. සත්‍ය අහලා නිදහසේ ජීවත් වෙනවා. එතකොට එයා තුල එක වැඩ කරන්න පටන් ගන්නවා. ඒක හරියට මම කියන්නා. මනසික් බත්මාළු ඔව කකා ඉන්නෝ. ඉන්න අතරේ ලොකු මෝටරයක් ගිලිනව බැටරි දාපු. මොකද්ද වෙන්නේ දැන් මෝටරේ බඩ ඇතුලේ?
අනිවාර්යෙන් කරකැවෙන.
නන් ස්ටොප් කරකැවෙන. ඔය සත්‍ය අහනවා කියන්නේත් ඒ වගේ එකක්. පැහැදිලිනේ? ඒක කියන්නේ අපි හිතනවා බත් කියලා නම් මෝටරයක් ගිලලා තියෙන්නේ. ඒක ඇතුලේ කරකැවෙනවා. ඒක සමහරට බඩ කැපෙන්නත් පුළුවන්. මිනිහන් මියර වෙන්නත් පුළුවන්. ඒ වුණාට අර ආපල ඉඳලා කරකැවෙනවා. අයිතිකාරය දන්නේ නැහැ උනාට කරකැවෙනවා. දැන් තේරෙනවද? ඒ සත්‍ය නිසා ඒක.
එහෙම සමස් දැන් අපි
දැන් අර පංචාවද ජාතකේ කියන්නේ පංචාවද කුමාරයා කියන්නේ අර රාස්සයට ඇවිල්ලා තෝ මාව කාපන්. හැබැයි මගේ බඩ ඇතුලේ භයානක ආයුධයක් තියෙනවා. ඒ ආයුධේ කරකැවෙනවා. තෝ කෑවොත් සමහර විට කරකැවුනොත් තෝගේ බඩ කැපිලා තෝ මැරෙනවා. මේ වගේ ආයුධ හිටියක සමහරුන්ට තියෙනවා. තොර රක්කස කල්පනා කරන පරීක්ෂා කරන්න හොඳ දෙයක් නෙමෙයි මේ කියන්නේ. මේකේ රිසල්ට් එක භයානකයි. ඒ නිසා අතාරින එක තමයි ඥානවන්ත කියලා අර කුමාරයා අතහැරලා දානවා. ඇත්තට මේක ඒ සත්‍ය ගැන කියන්නේ. සත්‍ය කොහොම හරි ගිලුනොත්, කියන්නේ බලෙන් ගිල්ලා හරි මොකක් හරි වුණොත් බඩට ගියොත් අනිවාර්යෙන් අර මෝටරේ ගිල්ලා වගේ තමයි. එළියට ගන්නත් බෑ.
ඒක සමහන්ස දැන් අපිට දැන් මේ දේශනාව අහලා කිසිම විදිහකින් මර අර කලින් වගේ කිසිම විදිහකින් වැරදක් කරන්න බෑ. ඔබ වහන්සේ පිටවසින් දැන් ගහනවා. හිත ඇතුලේ මට වද දෙනවා. ඒ කියන්නේ උඹට මම මේකද කරන්න කිව්වේ කියලා. ඒ කියන්නේ දේශනාව ඇතුලේ තියෙනවා. ධර්මයේ තියෙනවා. ඔබ වහන්සේ කියපු දේ මට ඒ කියන්නේ මතක තියෙනවා. මම දන්නේ නැහැ මතක තියාගෙන නෙමෙයි. නමුත් ඒ දේවල් ඇතුලේ තියෙනවා. ඒ නිසා ජීවිතේ මම කිසි වැරදක් කරනකොට එතනදී ඔබ වහන්සේ එතන ඇතුලින් කියනවා ඕක නෙමෙයි වෙන්න ඕනේ. මෙන්න මේකයි වෙන්න ඕනේ. ඔය මොකද්ද කරන්නේ දැන්? ඔයා මෙතනට ආවේ මේකටද? මගේම හිත මගෙන් ආ.
ඒ තමන්ගේ හිත තමන්ගෙන් අහන හැම ප්‍රශ්නයකටම තමන් උත්තර දෙන්න ඕන. තමුන්ට විමුක්තිය උදා කිරීමේ ක්‍රමයයි. يعني මම මගෙන් අහන සියලු ප්‍රශ්නවලට මම උත්තර දෙලිවර කරනවා. ඒ අන්තිම ප්‍රශ්නෙට මම උත්තර දුන්නහම මම උත්තර දීලත් කතා කළත් ප්‍රශ්න අහලත් ඉවරයි. ඒ අවිමුක්තියට පත්වල ඉවරයි. හැම ප්‍රශ්නයකටම උත්තර දෙන්න බැරි වුණොත් ඔය ප්‍රශ්න ඊළඟ ආත්මේ අහනවා. ඔය ප්‍රශ්නේ මතක තියාගෙන ඊළඟ ආත්මේ හරියට මේ අදාළ තැනදී අහනවා. උඹගෙන් දැන් ගිය ආත්මෙත් ඇහුව උත්තර දෙන්න බැරුණා මං ඔන්න ආයි අහනවා කියලා ආයි අහනවා. ඒ උත්තර නොදුන්නොත් ආයි ඊළඟ ආත්මේ ආයි අහනවා. ඒ කියන්නේ අර ප්‍රශ්නෙට උත්තර දෙනකම්ම ගමනක් ජීවිතයක් මුකුත් හම්බ වෙන්නේ නැහැ. පැහැදිලිනේ?
පැහැදිලි සමස. දැන් අපි දැන් මේ දේශනාවල් අහලා සමහන්ස කියපු දේවල් අර කිව්වාගේ ඩවුන්ලෝඩ් කරගෙන ඒක කියපු විදිහටම අදන් ඉඳන් කෘතිම කියන්නේ ඇතර මම එහෙම කරන්න ගියොත් ඒක වෙන්නේ කෘතිමයි. ඒක හිත ඒ දැන් උපවාසයේ කියන දේශනාවට අනුව හැඩ ගැහිලා ඒ වගේ තියෙනවා. අපිට තේරෙන්නේ නැහැ මුලදී. සාමාන්‍යයෙන් මුලදී මට ඒක මුල්ම කාලේ දේශනාවන් වල අපිට තියෙන දෙයක්. කොහොමද? කාටුණක් තියෙන දෙයක්. ඒක හරියට තේරුම් ගත්තේ නැත්නම් අනිවාර්යෙන් Tamanට දැනෙන්නේ කියන්නේ සාපේක්ෂ නිවීම. උපවාසයේ කියන සාපේක්ෂ නිවීම දැනෙන්නේ මේක තමයි මේ සාමාංශික වූ දැන් මටත් මම දැන් දන්නවා මටත් දැන් තේරෙනවා මගේ දැන් හිත මෙයා වෙනස් වෙන්නේ නැහැ මගේ හිතේ දුක ගෙන්නේ නැහැ කියලා. නමුත් කාලයක් යද්දී සමහරට ඒක කාලය ගොඩාක් දිග වෙන්න පුළුවන්. සමහරට මරණකම් මතතර වෙන්න පුළුවන්. අතරම ඒ කිසිම ප්‍රශ්නයක් නැහැ වගේ තමයි දැනෙන්නේ. මොකද કૃතිමව ඇතුලේ හිත නිවිලා යටපත් වෙලා තියෙනවා. යම් කිසි මොහොතක යම් කිසි අවස්ථාවකදී තමන්ගේ දුර්වලම තැනින් මේ සබහාදාම අපිට පහර දෙනවා. එතකොට තමයි තේරෙන්නේ මට වැරදුනා කියලා.
එතකොට ඉතින් මං කියන්නේ පහර දෙ යුතුයි කියලා. මගේ දුර්වලතාවය අහස දැකිය යුතුයි. ඒකට අහස මට පනිෂ් කරන්න ඕන. මට දඬුවම් දෙන්න ඕන. මම ඒක බාර ගන්න ඕන. ඒක මේ ලෝකේ තියෙන විදිය කාටවත් වෙනස් කරන්න බෑ.
ඊට පස්සේ සමාසයේ කිව්වා අපි යම් කිසි ක්‍රියාවක් කරන් යනකොට අතුරු පලණක් නැතේ හැදෙනවා. ඒ කියන්නේ සමාසයෙන් දැන් යම් කිසි ක්‍රියාවක් කරන් යන අවස්ථාවේදී හිත අපි දැන් ඒ මොහොතේ අතු ගන්නවා නම් ඒ මොහොතේ අතු ගන්න ගමන් හිත ඇතුලේ අපි හදාගත්තු අනාගතය සහ යම් කිසි කියන්නේ අතීතේ කරපු දේවල් සහ අනාගතයට කරන්න තියෙන දේවල් කියන දෙකත් ඇතුලේ වැඩ කරනවා. ඒ නිසා තමයි අපිට මේ කරන් යන වැඩේ හරියට කරන් යන්නත් බෑ. හිතට හරිම අසහනයක් දැනෙන්නේ. ඉවර කරන්න උත්සාහ කරනවා මේ ඒ කරදරෙන් විදෙන්න. ඒ වගේම අපි සාපේක්ෂික තව දාගෙන. කියන්නේ
මිනිස්සු ඉවර කරන්න උත්සාහ ගන්නේ අතුරුඵල එන නිසා. අතුරුඵල නැති එක්කෙනාට ඉවර කරන්නවත් පටන් ගන්නවත් ඕනේ නැහැ. එයා ඉවර වෙලා.
එතකොට වෙන්නේ කලබල වෙනවා. ඒ කලබලයෙන් මිදෙන්න පොඩ්ඩක් කියන්නේ වෙනසක් වෙනවා. මේ එක දිගට කරන් යන්න බෑනේ. ඒක දැන් කරන් යන වැඩේ මග දාලා කියලා තේබුණා. తాවකාලිකව අර අසහනෙන් ගැලවෙන්න. ආයෙ ඇවිල්ලා ආයෙ වැඩේ පටන් ගන්න. ඒක කියන්නේ ඒ වෙන නිසා කලබලයි. හිත හරියට කලබලයි කරන්න තියෙන වැඩේ හැට කරන්නෙත් නැහැ.
හිත හැමදෙස්සම කියනවා අරමුණු මාරු කර කර ඉන්න කියලා. මනසෙක් ජීවත් වෙනවා කියලා කරන්නේ ඕක. මෙයාට හිතට එනේම සැරින් සැරේ මාරු කර කර කල් මරමර කල් යව යව වයසට යආ ඉන්නවා. මුකුත් කරපු දෙයක් නැහැ. අරමුණු මාරු කළා. එතකොට විමුක්තියටපත් වෙච්ච එකන ඕක රහස හොයාගත්ත මෙයා අරමුණු මාරු කරන්නේ නැතුව යා ඒකෙම ඉන්නවා. ඉඳලා හිතට කියනවා පුළුවන් නම් ම වෙනස් කරපන් කියලා. කියන්නේ යා එයාගේ ආධ්‍යාත්මය දරුණු කරගන්නවා. මම තව කියන්නේ.
ඊට පස්සේ සාමාංශි කිව්වා අපිම බිලිකොක්ක හදලා අපි මේකට පණුවමුනලා වතුරට දාලා අපිම ගිහිල්ලා ඒක කාලා අපිම විඳවනවා ඒකට අහු වෙලා. ඒ කියන්නේ සාමාංශ දැන් මගේ හිතම මට කියනවා යමක් කරන්න කියලා. ඒ කරන්න කිව්වන් පස්සේ ඒකට අවශ්‍ය දේවල් ඒ සිත කියනවා යමක් කරන්න ඒකට අවශ්‍ය දේවල් ටිකෙන් ටික ඒවට අවශ්‍ය දේවල් එකතු කරගෙන අවශ්‍ය වටපිටාව පරිසරය හදාගෙන ඒකට යනවා. ගිහිල්ලා ඒක තෘප්තිමත් කරයින් පස්සේ ඒ වෙනකන් කරපු සියලුම දේවල් පිළිබඳව පසුතැවෙනවා.
ඔව්. ඒ සාමාන්‍ය මනුස්ස ස්වභාවය.
එතකොට මම මගින් මහන ප්‍රශ්නයක් තමයි දැන් මගේ හිතම දැන් මම කියන්නේ උඹමයි මට කිව්වේ මේක කරන්න කියලා. උඹමයි මට අවස්ථාවට දේවල් මේ දේවල් කරගනින් කියලා කිව්වෙත් කරලා ඉවරුනාන් පස්සේ උඹමයි මට චෝදනා කරන්නේ.
ඒක තමයි හිතේ හැටි. හිත ඔබෙන් පලි ගන්නවා. ඔබටත් නොකිය. කියන්නේ හිත පලි ගන්නවා අයිතිකාරයාගේ. ඒක තමයි හිතේ ස්වභාවය. ඒක හිතේ ස්වභාවය. ඒක කෙනෙකුෙන් අයින් වෙන්න කියලා. ඒ අයින් වෙච්ච කරාට ඔය කිසි අවුලක් නැහැ.
එතකොට සමහර තැන දුක තියෙනවා. ඒ දුක එනවා. වේදනාව අසහනේ පවතිනවා. ඊට පස්සේ අපි ගන්න සාපේක්ෂ නිවීමට යනවා. මට ඒ දැන් හේතුව හොයනවා. මේ නිසා මේකලුනේ. දැන් මේ නැති දෙයක් නිසානේ මේක මෙහෙම වුනේ. මම නැති දෙයක් තියේ කියලා හිතාගෙන මම ඒ පස්සෙන් දියපු නිසා මට මේ ප්‍රශ්න ආවා කියලා එහෙම හිතන් යනකොට අර හිත ආයේ හැංගෙනවා අතරම කියලා. නිවෙනව නෙමෙයි හැංගෙනවා. ආයේ කාලයක් යනකොට ආයේ අර විදිහටම වැඩ ගන්නවා. ඉතින් ඔය දේ වෙනකම් මම මගේ හිතගෙන මම දැකලා තියෙනවා. එතනින් එහාට මම ඒ කියන්නේ කොච්චර කරත් මේ හිත ඇතුලේ කොහොමත් ඒ දුක තියෙනවා. තේරෙනවා මේක පවතින දෙයක් නෙමෙයි. දැන් සතුට වගේම දුක කියන්නේ తాවකාලිකයි. වෙනස් වෙනවා මට තේරෙනවා. සමහරක් වෙලාවට යම් කිසි අරමුණකට හිත මේ දේ කරමු කියලා ඒක පස්සෙන් දුවන් යන අවස්ථාවකදී යම් කිසි මොහොතකදී හිතට වෙන අරමුණක් ආවොත් අර කලින් ආපු අරමුණට තිබිච්ච අසහනේ නැහැ. ඒ අරමුණත් නැහැ. ඒ සිතුවිල්ලත් නැහැ.
ඒ කියන්නේ කොහොම සාපේක්ෂකයි. ඒ අවස්ථාවට විතරයි වැඩ
කරන්නේ. අවස්ථාවට ඒක හොයාගන්නත් බැ. අර ඒ තිබිච්ච වේගය එකපාර නැහැ. ආයේ මතක් වෙනකොට සිතුවිල්ලත් නැහැ. ඒ වේගයත් නැහැ.
මම අහන්නේ ඒ වේග නැති කරන ක්‍රමය නිකන් හොයාගත්තොත් කවුරු හරි. එයාට කොහොමත් වේගේ නැහැ. පැහැදිලිනේ? ඒ කියන්නේ දැන් අපිට මෙතන මේ මල් ටික බලනවා. එතකොට අපේ හිත කියනවා ඒ එක මලක් ගලව ගන්න කියලා. දිගට මේකම කියනවා. ඊට පස්සේ එක පාරටම වතුර පිපාසයක් කියලා වතුර බොනවා. දැන් මල හොයාගන්නත් නැහැ. එතකොට අපි මේ අභ්‍යාස දෙකම අපි කරලා තියෙනවා. මේ මල පිළිබඳ කතාවයි වතුර බොන කතාවයි. මේ දෙකම කරලා අපි සිතට කියනවා දැන් උඹ ඔය කොච්චර මල ඉල්ලුවත් උඹට දැන් වතුර බොනකොට මල මතක නැහැනේ. දැන් ඒ කියන්නේ මේ ඉල්ලන මල මම උඹට දෙන්න ඕනේ නැහැ. මම උඹ ඇති කරවන්නේ මට මොටිවේෂන් එකක් විතරයි. තේරෙනවා කියන එක? ඒ නිසා මම මේ මොටිවේෂන් එකට අහු වෙන්නේ නැහැ. මොකද උඹ මටම කලින් වතාවක ඕක අමතක කළ වතුර බොන්න කිව්වා. ඊට පස්සේ ඒක අමතක වුණා.
අමතක වුණා මතක් කරත් ඕනේ නැහැ.
ඕනේ නැහැ වගේ. ඒ සිත හැසිරෙන විදිය හොඳට තේරුම් අරන් ඉන්නේ. ඇත්තටම හිත හැසිරෙන විදිය යා තේරුම් ගත්තම යා නිවිච්ච එකනේ. එයාව අල්ලන්න බෑ කොහෙන්වත්. එයා අල්ලන හැමතැනෙම නිදහස් වෙනවා.
අවසරයි ස්වාමීන් වහන්සේ. අද දේශනාවේ පැහැදිලි කරේ හිත වැඩ කරන විදිය සහ ඒකේ අතුරුඵල හැදෙන එක ගැන. දැන් සාමාන්‍යයෙන් අපි වැඩක් කරන්න ගත්තම වැඩේ මුල් කොටස 50 60 70 වගේ සාමාන්‍යයෙන් හොඳට කරනවා.
ඊට පස්සේ කියන්නේ අතුරුඵල නැතුව
කරනවා. ඊට පස්සේ 75 ඒ වගේ යනකොට එතනදී අර ඒකට අවශ්‍ය ඒ කියන්නේ මේ වැඩේට අවශ්‍ය බෑග්ග්‍රවුන්ඩ් එක ඒ ටික ඔක්කොම හැදිලා තියෙන්නේ සාර්ථක භාවයක් තියෙනවා. එතකොට ඒ ගැන තියෙන අවධානය අඩු වෙනවා. කියන්නේ මේ වැඩේට තියෙන අවධානය අඩු වෙලා ඊට පස්සේ තමයි හිතට අර වෙන වෙන ඒකත් එක්ක සම්බන්ධ වෙන ඒවත් සම්බන්ධ වෙනවා. ඒතර අරකට වැඩිය වැඩේට ફોකස් වෙන්නේ නැතුව වෙන වෙන දේවල් කරනවා. ඒකත් එක්ක තමයි අතුරුඵල හටගන්නේ. දැන් අපිට සමහර වෙලාවට ඒක මුලින් තේරෙන්නේ නැහැ. සමහර වෙලාවට ටික දුරක් ගියාට පස්සේ තමයි තේරෙන්නේ. එතකොට මට තේරෙන්නේ අපිට පුළුවන් වෙන්න ඕන ඒක අපිට අවශ්‍ය විදිහට ඒ අතුරුඵලේ තේරුම් අරන් ඒක කට් කළා. ඒ කියන්නේ ඒක නොකර අර අවශ්‍ය දේ කළා එතනින් ඒක ඉවර කරන්න. ඒ කියන්නේ ඒ වැඩේ එතනින් ඉවර කරන්න අර දිගට අරගෙන යන්න නැතුව. නැත්නම් සමහර වෙලාවට වැඩේ එක liverයි අතුරුඵලයේ දිගට තියෙනවා.
අතුරුඵල ඉතුරුනහම මනසට විඩාව පවතිනවා. ඊට පස්සේ මේසු ට්‍රිප් යන්නේ මේ කෑම කන්නේ ඔක්කොම කරන්නේ අතුරුඵල වලට උත්තරයක් වශයෙන්. එන අතුරුඵල අමතක කරගන්න.
ඒක තමයි විඩාව විදියට අන්තිමට ඒව එකකින් එක ගානේ හැම එකකින් මෙහෙම ඉතුරු වෙලා තියෙනවා.
ඒක තමයි සත්‍යයේ දවස් දෙකක් නිවාඩු සම්මත කරන්නේ. එහෙම නැත්තම් මේ කියන කතාව හැමෝම දන්නව නම් දවස් 7ම වැඩ කරන්න පුළුවන්. කොබලන් ඒක තේරිච්චායි. කොච්චර වැඩ කරත් කිසි මවුලක් නැහැ. හැබැයි ලෞකික සම්මතය දවස් 5ක් වැඩ කරන්න දෙකක් නිවාඩු. අර අතුරුඵල සමනය කරගන්න. චේන්ජ් වෙන්න ඒක තියලා තියෙනවා. මොකද ඒක නැත්තම් මේ මිනිස්සු මේ දිගට වැඩේ කරන්නේ
නැහැ. අනිත් එක තමයි
ඒකත් කිව්වොත් මේ බයිබලේ ඉන්න දෙවියන් වහන්සේටත් අතුරුඵල තියෙනවා. ලෝකෙ මවල එක දවසක් රෙස්ට් කළාලු. කියවල බලන්න අර බයිබල් මැමිල්ල කියවන ලෝකෙ මවලා එක දවසක් රෙස්ට් කළාලු. ඒ කියන්නේ එච්චරට මහන්සි. ඒ කියන්නේ ඒව ලියලා තියෙන්නේ මේ ලෞකික මිනිස්සු දිහා බලලා ලියලා. යකෝ දෙවියන් වහන්සේලා රෙස්ට් කරන්න වෙලා. ආ කියනු කියන.
අපි දැන් ගොඩක් කාලවලට හිතන දේ ඇති කියන්නේ ගොඩක් කට්ටිය හිතන දේ තමයි දැන් නිදහසේ ඉන්න ඕනේ කියලා හිතනවා. ඒ කියන්නේ දැන් මට තේරෙන්නේ නිදහසේ ඉන්නවා කියලා කියන්නේ වැඩ කරන එක. يعني වැඩ කරන යන්නේ කන්ටිනියු යන එක තමයි නිදහසේ ඉන්නවා කියලා කියන්නේ.
ඒක අතුරුඵල නැහැ. අතුරුඵල දැන් අතුරුඵල නැති කරගන්නේ මෙහෙම අතුරුඵල එනකොට දකින්න දැන් මේ අතුරුඵලේ ආවා. දැන් තව ටිකකින් හිත කියයි වැඩේ නවත්තන්න කියලා. ඊට පස්සේ ගැටයක් ඇවිදින්න කියලා. ඊට පස්සේ කියයි තේ බොන්න කියලා. ඊට පස්සේ කිය වෙන වැඩක් කරන්න කියලා. එතකොට අරක එනකොටම අපි දැන් අපි අත්දැකීමෙන් දන්නෝ ඒක ඇවිල්ලා අපි ගියපු ප්‍රෝග්‍රෑම් එක. කොබලන්නේ කතාව තියෙන. ඒතොර හරි ලේසි ජීවත් වෙන. අපි දන්නවා දැන් මෙන්න දැන් උන නායක කෙනා මෙතෙන්ට. ආ මේ නායක ඇවිල්ලා ඉන්නේ. මීට කලින් දවසක නායක ආ. එතකොට මු මෙතෙන්ට ගියා. ඊට පස්සේ එකෙන් ෆ්‍රිජ් එක උඩට ගියා. ෆ්‍රිජ් එකෙන් දෙන් ටීවී එක උඩට ගියා. අර කියන්නේ කතාව. ඒ වගේ මු හැමතැනම ගියා. දැන් මු මෙතන ඉන්නවා. ඊට පස්සේ මු ෆ්‍රිජ් එක උඩට ආවි, ටීවී එක උඩට ආවි. ඔහොම අපි ලිස්ට් එක හදනවා. හදලවිල අපි කල්පනා කරනවා මූට ටීවී එකට යන්න දෙන්නේ නැහැ, ෆ්‍රිජ් එකට යන්න දෙන්නේ නැහැ. මු මෙතනම කූඩයක් ගෙනලා වහනවා.
එතනින්
අතුරුඵලය එතනින් අඳුන ගන්නවා. අඳුන ගන්න විතරයි අවශ්‍ය. දැන් සිතේ ස්වභාවය තමයි සිත වැඩ කරන්නේ අඳුනා නොගන්න තාක්කා.
අඳුනා
නොගත්තොත් තමයි අර ණය අර රූට් එක යන්නේ. අඳුන ගත්ත ගමන් ණය එතෙන්ටම වෙලා ඉන්නවා. ඉතින් අඳුන ගත්තාම ඉවරයි. ඒ අඳුන ගත්ත එක්කෙනා තමයි වැඩ ගන්න එක්කෙනා හා නිදහසටපත් වෙච්ච කෙනා. ඒ අය සිතගෙන අඳුනගෙන තියෙනවා. දැන් ඕගොල්ලෝ දැන් එතකොට මේ කතාව තේරුම් ගන්න ගොඩක් වැඩ කරන කෙනෙක් වෙන්න ඕන. ඒ වැඩ කරනකොට අර සිතට අතුරුඵල එනකොට ඒක ගැන දන්න කෙනෙක් වෙන්න ඕන. අර ණයාගේ උපමාව. ඒ උපමාව තා ටිකක් පැහැදිලි කරන්න. ණය උපමාව.
දැන් සාමාන්‍යයෙන් අපි මුලින්නම් ඒක දැන් මුලින් තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ තේරුම් ගත්තට පස්සේ තේරෙනවා. දැන් ඒ කියන්නේ ඔය මොකක් හරි දෙයක් සම්බන්ධයෙන් ඔය විදිහට දැන් ණයකාවගේ ඒ ණය ආවට පස්සේ ඒ ණය ඊළඟට කරන ස්ටෙප් එක මොකද්ද? ඊළඟට යන තැන මොකද්ද? ඊළඟට යන තැන මොකද්ද? එතනින් ගියාට පස්සේ ඊළඟට මොකද්ද වෙන්නේ? ඒකේ අවසානයේ ප්‍රතිඵලය මොකද්ද? ඊට පස්සේ දැන් අපි දැන් ණය අපි කියමු දෂ්ට කරන්න කියලා අන්තිමට යන්නේ. දෂ්ට කරාට පස්සේ දෂ්ට කරාම ඒකෙන් ප්‍රතිඵලයක් තියෙනවද? ඒ කියන්නේ දෂ්ට කරාකින් දෂ්ට කරාම දැන් කියන්නේ මැරෙන හරි හැම එකක් නෙවෙන්න ඕන. ඒ වගේ අවසානයේ දෙය කරත් ඒකේ ප්‍රතිඵලයක් තියෙනවද? එතකොට ඒකටත් උත්තරේ නැහැ කියන එක. කියන්නේ නැත කියන උත්තරේ. එතකොට ආපහු එතකොට හිතින් අහනවා දැන් මේකේ අවසාන ප්‍රතිඵලෙ මෙතෙන්ට ගියාම මේක නැහැ කියන පිළිතුර නම් එන්නේ. ඉතින් මේක මේක ගිහිල්ලා තේරුමක් නැහැ නේ. ඒ කියන්නේ ඒ ප්‍රොසෙස් එකේ ඒ පෙන්ඩන්ට් එකේ ගිහිල්ලා වැඩක් නැහැ නේ. ඒ නිසා එතනින් මේක අයින් කළා දාන. ඒ කියන්නේ එතනින්ම අයින් වෙනවා ඉබේම.
ඔව් අර ගඟා අද්දර පුටුවක් උඩ වාඩි වෙරෙන මිනිහාගේ කතාව. කියන්නේ එතකොට ආයි තේරෙනවා.
ගඟක් ළඟ පුටුවක් තියාගෙන මිනිස්සෙක් වාඩි වෙනවා. එතෙන්ට එනවා
පොඩි පැල්පතක.
එතෙන්ට ධනවත් මිනිහෙක් එනවා. ඇවිල්ලා මේ ඔහෙට මොනවද අහනවා තියෙන්නේ. මට මේ ඒ කියන්නේ මට මෙතන මේ වාඩිල මේ පොඩි කුට් මෙතන ඉඳලා මේක දිහා බලාගෙන ඉනවා කියනවා. ඒතර ඒ අර දුප්පත් මම මේ මිනිස්සයා අහනවා ඔබතුමාට මොනවද තියෙන්නේ. ඉවසයා කියනවා මට මෙහෙම මම මෙහෙම මෙහෙම ව්‍යාපාරයක් කරනවා මේ වගේ මේ ධනය තියෙනවා මේ මෙතන. එතකොට අහනවා ඒ දේවල් මොකටද, ඒ කියන්නේ ඒ දේවල් හම්බ කරන්නේ ඒ දේවල් මොකටද කියලා. ඊට පස්සේ කියනවා මට දුවදරුවෝ ඉන්නවා ඒ කට්ටිය බලා ගන්න. ඊට පස්සේ අහනවා ඒ දේවල් ඔක්කොම බලාගත්තට පස්සේ ඊට පස්සේ මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? එතකොට කියනවා හොඳට සැපට කියන්නේ නිදහසේ වාඩි වෙලා ඉන්න කියලා. නිදහසේ ඉන්න කියලා. එතකොට අර මිනිස්සේ කියනවා මමත් මේ එහෙම තමයි ඉන්නේ කියලා. කියන්නේ අන්තිමට ඇවිල්ලා එයා අර ඔක්කොම ටික කල් ඉවරලා ඔක්කොම ධනවත් වෙලා ඒ ටික ඔක්කොම කරලා එන්න තැන තමයි අන්තිමට අර මිනිස්සත් ඉන්නේ. ඉතින් අපි කොයිතරම් දේවල් කරත් අන්තිමට හැම දෙයකම රිසල්ට් එක 0. ඒ කියන්නේ වැඩක් නැහැ කියන එක.
මම සාමාන්‍යයෙන් හිත ඩිමිලා කියලා හිතාගෙන ඉන්නවා. ආයෙ මාසෙකින් විතර තව ධර්ම දේශනාවක් ආදි දැන් ඒක මම හිතන් හිටපු විදිය වැරදි කියලා මට පස්සය ගමනක්ම දැන් නිමිලා කියලා තේරිලා ආයෙ දැන් 6-7 ගමනටම වෙලා තිනවා. මේ ඒ හිතන් හිටපු විදිය නෙමෙයිනේ.
ඉතින් මොකට හිතන් හිටියේ?
නිමිලා කියලා අර හිතුණට ඒක මේ ඉතින් ඒක ඉස්සරහටත් එහෙම ගොඩක් අය
ඉස්සරහටත් එහෙම තමයි. ඔව්. නිමිල කියලා හිතන් හිටියට නිමිලා නෑ. උණු හිතාම.
ඔව්. සාවිනාස දැන් අර ඔබ වහන්සේ අද දේශනා කරපු විදියට අර අතුරුඵලය මට හිතන විදියට ඒකද කියලා දැනගන්න දැන් මට ගිය සතියේ වගේ තේරුණා මේ දැන් හිත අර දෙපැත්ත බලලා මේ මධ්‍යස්ත නිමෙනවා. නිවුණට අර ඒ නිවුණු එක ගැන වෙන නිකන් සතුටක් තියෙනවා ඒක.
ඒක තමයි වැරද්ද.
ඒකද කියන එක සාවිනාස අද
මොකට සතුටු වෙන්නේ නිවිලා? ඔව්. කියන්නේ මොකක් හින්ද සතුටු වෙන්නේ නැද? සතුටු වෙන්න ඕනේ නැහැ.
මං හිතපු විදිය හරිනේ කියලා. එහෙම නැත්නම් ඒක දැන් ඊට වැඩිය හොඳට මට
කරගන්න පුළුවන්. ඒ මාන්නේ ඔක්කොම මාන්නේ ওই ගෑනුන්ගේ තියෙන ලොකු අඩුවක්. හරි මාන්නක්කාරයි. ඔය කේ කියන්නේ ඒගොල්ලන්ට මග වරදින්නේ මේක නිසා. ඒගොල්ලෝ ඒක කරන්නේ රිසල්ට් එකක් බලාගෙන.
මේක සාමාන්‍ය
ඒ කියන්නේ ලෝකේ තියෙන ඔක්කොම දේවල් වල ප්‍රතිඵලයක් බලාගෙන හොයලා අන්තිම නිවනත් ප්‍රතිඵලයකට හොයනවා. අන්න එතනින් වරදිනවා. එකක් අන්න නැතුව තියෙන වැඩපලක් කරලා ඕර එකක් වෙච්ච දෙන් කියලා නිදාසෙ හිටියා නම් ප්‍රශ්න ගොඩක් ලීලා යනවා. නැත්තම් බොරු මූණිච්චාවල් බොරු ලොකුකම් හදාගෙන බොරුවකට ජීවත් වෙනවා. ඒක වැරදි.
ස්වාමීන් වහන්සේ ඉස්සෙල් ස්වාමීන් වහන්සේ නමක් කියෝ වගේ සමහරට අර මොකද්ද කියලා හොයාගන්න බැරි තරමට එහෙම දැන් මොකද්ද ඒක අතුරු ප්‍රතිඵලය කියලා හොයන්න ගියාම සිතුවි පහක් විතර පැටලෙවිල ගිලර එකක් මගේ හැරෙනවා වගේ එහෙම
හොයන. ඒ සිහිය තියුණු නෑ. සිහිය තියුණු වෙන්න ඕනේ. ඒ කියන්නේ යාට හොඳට දුර පේනවා. එතකොට යාගේ හිත වැඩ කරන විදිය ආ දන්නු. දැන් කාට හරි හිතනවා නම් මේ අතුරු ප්‍රතිඵල හොයන්න කොහොම හිතු සිතුවිලි 100ක් විතර එනවා කියලා එයාගේ සිහිය අඩුයි. සිහිය යා වැඩි කර ගන්න ඕන.
සිතුවිලි 4ක් 5ක් ගියාම මට දැන් අල්ලගන්න බැරුව පහුවෙන ඒවත් තියෙනවා. එතකොට ඒව ගැන හිතලා ඒක
දැන් අල්ලන්න බැරි වෙන කැච් එක ගැන කල්පනා කර කර ඉන්නවද ඊළඟ කැච් එකට ලෑස්ති වෙනවද?
ඔව්.
මට කියන්නේ බෝල ගන්න ගියාම කරන එක.
ඈ මට හිතෙන එක සුදුසුයි.
ඉතින් ඒක කරා නම් ඉවරනේ සුදුසුසු නුසුදු කියලා බල බල ඉන්න තු. ඒ කියන්නේ තීරණ ගන්න බැරුව පශ්චත්තාප වෙනවා. ජීවිතේට ෆේස් කරන්න බැරුව ප්‍රශ්න අහනවා. ෆේස් කළා අහන්න ඕන. එක වැටුණා ඊළඟ කල්ලාන ලෑස්ති වුණා. පැහැදිලිනේ? තව තාම නෑ.
ඔබ වහන්සේ කියනා වගේ මේක අර අපි මුහුණ දීගෙන යනකොට තේරෙනවා මේක මේ කඳුළු සලාගෙන ඇතර කඳුළු වෙනවා. ඉතින් දත් මිටි කාගෙන යන්න
ඕනේ. ඔදි කඳුළු වෙනවා. අර කඳුළු වෙන්න යා ප්‍රෝග්‍රෑම් වෙලා තියෙනවා. එහෙනම් අපරක් කඳුළු වෙන්න බෑ. යා මිනිස්සු කඳුළු වෙන්න තමයි ප්‍රෝග්‍රෑම් කරන් ඉන්නේ මේ සිස්ටම් එක. ඒකේ ප්‍රෝග්‍රෑම් කරන අනිත් පැත්තට ප්‍රෝග්‍රෑම් කරන්න ඕන. එතකොට කඳුළු වේලෙනවා. පැහැදිලිනේ? කියන්නේ ගොඩක් හිත හය වෙන්න ඕන, ආත්ම විශ්වාසය ඇති වෙන්න ඕන, තමුන් ගැන තමන් ගොඩක් තේරුම් ගන්න ඕන. ඒක තමයි අවබෝධයට මාර්ගය. එහෙම නැත්නම් ඔය කරන්නේ වැරදි ඔය කරන වැඩේ.
සමිනහසරේ ඒ වගේ ඔබ වහන්සේගේ මට හිතෙන්නේ මේ ගොඩාක් ඉස්සරහටම අර නිවන කියලා හිතුණාට දැන් මට හිතෙනවා ආ මේකත් ගියාම තවම අස් තුන් දෙකක් විතර තව අහනකොට ඒ හිතන් හිටපු විදියක් නෙමෙයි නේ කියලා
තේරෙනවා. ඇත්තට මේක කා ඒක හරි. ඒ ඔය හිතන් ඉන්න එක විදියක්වත් නෙමෙයි නිවන. පැහැදිලි කියන එක. ඔය දැන් තව අවුරුදු 25කින් ඇවිල්ලා කිව්වොත් ඒ හිතන් හිටියෙන් ඕ ඒ විදියක් නෙමෙයි. තව අවුරුදු 250කින් ඇවිල්ලා හෙව්වොත් මොකක් හරි විදියක් හිතාගෙන ඒ විදියක් නෙමෙයි. ඒකට විදියක් නැහැ.
දිගටම ධර්මදේශනා ශ්‍රවණය කරන්න.
ඔව් දිගටම අහන්න හිත හය කරගන්න. අර වැටිච්ච කැච් එක ගැන හිතන්න එපා. ඒ අල්ලන්න එන බෝල ගැන කල්පනාවෙන් සිහියෙන් ඉන්න.
අවසරයි ස්වාමීන් වහන්ස. මට තියෙන්නේ දැන් මට ඔබ වහන්සේගෙන් පණිවිඩය තේරෙනවා. ඇත්තටම අර ඔබ වහන්සේ කියනවානේ මේ ක්‍රෝධයක් ආපු වෙලාවට ඒක පිට කරන්න කියලා.
ඔව්.
ඒක දැන් මේ gedara kattiyak innone දැන් අපි අර ආත්මార్థකාමීව දැන් හිතන් ඉන්නවනේ ඒගොල්ලෝ අපිට ඕන ඕනේ ඔක්කොම කරන්න ඕනේ වගේ එකක්. අපි මගේ කරගෙන අර ඒකින්දනේ අර බැඳිලා වගේ ආදරයක් කියලා කියන්නේ ඒකනේ. එතකොට අර මේ ඒගොල්ලොත් එක් මොකක් හරි කරාම තරහා ගිහින් ඇත්තට මේක වෙනවා. දැන් ඊට පස්සේ ගෙදරින් පිටට ගිහාම දැන් රැකියාව කරනකොට ඒ වගේ තැන්වලදී එහෙම තරහා, ඒ කියන්නේ මට ඒ වෙලෙම තේරෙනවා දැන් මොකටද මම මේකට තරහා ගන්නෙ, මෙයා ඉතින් මට ඕනෙක් කරන්න බැහැනේ, ඒ වගේ ඒක තේරෙනවා. එතකොට
දැන් එච්චරයි. දැන් ප්‍රශ්නේ මොකද්ද?
දැන් ගෙදරින් තරහය
එහෙනම් ඒ ස්විච් මාරු වෙනව දෙපලක. ඒ ගෙදරදී තරහා යනවා, අතින් එළියේ තරහා යන්නේ
නැහැ. ඔව් දැන් ඒක තේරෙනවා. දැන් අරකට බැඳිලා හින්ද තමයි ඒක වෙන්නේ කියලා.
ඒක ඔය ඉච්චර 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 උත්තරේ. උත්තරේ ඉතින් ඔය ප්‍රශ්නේ උත්තරේ දෙකම කිව්වනේ දැන්.
ඔව් ඒකත් මට දැන් තේරෙනවා.
හරි ඉතින් මටත් ඒක තේරෙනවා. ඔව්
ඒ කියන්නේ මට දැන් උත්තරේත් මම දන්නවා කියලා තේරෙනවා. ඒ උනට දැන් පොඩි සමා පොඩි දෙයක් තියෙනවා උනට මේ දන්නේ නැති දෙයක් උත් තියෙනවා. ඒක හොයාගන්නත් ඕනේ ඉතින්.
මේක හොයාගන්න ඉතින් එච්චරයි. එයා නැති කරගෙන මට කියන හොයලා දෙන්න කියලා. මං හොයලා දෙන්නේ නැහැ කාගවත් ඒව. තම තමන්
අර මේ පිට කට්ටිය ගැන හිතන විදිහටම අර ගොල්ල ගැනත් හිතන්න වගේ හිත හදාගන්න. ඒ කියන්නේ අපි එහෙම බලෙන් හදාගන්නව නෙවෙයි. අර බැන බැන ඉන්න, ඒ කියන්නේ තරහාම බැනලා හැම ඉන්න ඕනේ. ඒක කාලයක් එක්ක තේරෙනවා කියලා.
ඔව්. ඉතින් ඒකම කළා බලන්න. කෙල්ල බල්ල හරි ගියොත් මටත් කියන්න. එහෙමනේ කියන්නේ. ඒ කියන්නේ මෙයා කරන්නේ මෙයාගේ ප්‍රශ්නෙට මගෙන් උත්තරයක් ඉල්ලනවා. මම උත්තර දෙන්න නැතුව කියනවා ප්‍රැක්ටිස් කරන්න කියලා. මම උත්තර දෙන්නේ
නැහැ. ඔව් දැන් මම දැන් අද තමයි ආවේ මෙහෙ මුලින්ම. මං ඇහුවා දිගටම. يعني මම වෙන බන වෙන අහලා තිබිලා ඊට පස්සේ දැන් මේක අහනවා. එතකොට දැන් මම ආවේ නැති හින්දා මං ප්‍රශ්නයක් ආපු වෙලාවට කරන්නේ අර දැන් ඔබ වහන්සේ කියපු ධර්මයේ පණිවිඩය තියෙනවානේ.
ඔව්.
එතකොට මං මගේ හිතෙන් අහනවා මේ දැන් මේ ප්‍රශ්නේ දැන් ප්‍රශ්නයක් තියෙනවා මේකට ඔබ වහන්සේ උත්තරයක් දුන්නොත් මොන වගේ දෙයිද? එතකොට අර පණිවිඩයනේ ඇත්තටම ඔබ වහන්සේ දෙන උත්තරේ නෙවෙයි. එහෙම කරනකොට සමහර ප්‍රශ්න වලට ඉතින් උත්තර හම්බෙන්නේ නැහැ. ඒ වගේ හම්බෙච්ච එකක් තියෙනවා. මේ දැන් මම ෆැෂන් ඩිසයිනින් කරේ. ඒ කියන්නේ ඒක සම්පූර්ණ අර මේ වෙනස් මේ මේ මේක අර දැක්කොත් දැක්කත් කියන තියරයකට සම්පූර්ණයෙන් අනිත් පැත්ත තියෙන එකක් ඇත්තටම. මට තේරෙන විදිහට ඒ කියන්නේ දැන් අපි මේක මේ කැමරාව දිහා බැලුවොත් අපි කරන්නේම ඕකෙන් මේ හරි ඉන්ස්පයර් වෙනවා කියලා වෙලා මේ ඕකේ තියෙන දෙයට වෙනස් දෙයක් නිර්මාණය කරන එකනේ.
ඉතින් ප්‍රශ්නයක් නැහැ. නිර්මාණය කරලා ඉවර වුණාම දැක්කොත් දැක්ක විතරයි.
ඔව් දැන් මට වෙලා තියෙන මට දැන් එක ළමයින්ට ගන්න වෙලා තියෙනවා. දැන් මම එහෙම ලෙක්චරින් කරන්නේ. එතකොට මට දැන් හැමතිස්සෙම හිතෙන්නේ දැන් කියන දැන් ඔය දැන් අලුතෙන් මර මුකුත් ඔවා ගැන දැක්කොත් සමහරකට එහෙම ඇත්තටම සත්‍ය දැනගෙන එන කෙනෙක්ට නිකන් බොරුවක් කියලා දෙනවා වගේ හැඟීමක් එනවා මේ රැකියාව කරද්දී.
දැන් මට කියන්න ඔයා මේ තා ජීවිතේ දැකපු අහපු කරපු කියපු දේවල් වලින් ඇත්ත කියපු කෙනෙක් ඉන්නවද කියලා?
නෑ. ඈ ඒක තමයි මට එහෙමත් හිතුණා. දැන් ඒක මම වියංගෙන් දැන් මමත් ඒ ප්‍රොසෙස් එකේම ඇවිල්ලානේ මේක තේරුම් ගත්තේ. දැන් මට හිතෙනවා ඒක ඒගොල්ලොත් පස්සේ තේරුම් ගන්න එක උපනිශ්‍රයක් වෙයි කියලා. එහෙම හිතලා
ඔව් එච්චරයි. ඉතින් එච්චර තමයි.
මොකද මට දැන් ඔබ වහන්සේ කියනා වගේ දැන් වැඩ කරන්න පුළුවන්. ඕනනම් ඕන තරම් මේ අතු ගන්නවද මොනවද ඒක ප්‍රශ්නයක් නැහැ. මට තියෙන ප්‍රශ්නේ දැන් අර අරක දැන් මම ගන්නු මොහොතක් පස්ස මම අර බොරුවක් කියනවා වගේ හැංගීමක්.
බොරු දැන් මං අහන්නේ ඇත්ත උගන්නේ කෙන කවුද? ඔක්කොම උගන්නන්නේ සාපේක්ෂ සංස්කෘතික කාරණා.
ඔව් දැන් ඒක සාපේක්ෂත්වයක්ම තමයි උගන්වන්නේ ඇත්තටම. ඒක අර අපි මම පළවෙනි වසරේ ළමයින්ට උගන්වනකොට කොහොමත් ඒක කියනවා අර ඒ ළමයින්ට අපි ඔළුවට වෙනම මොකද දානවනේ අර ඒක හිතන්නම කියලා. ඒක නිකන් එන වැරද්දක් කරනවා වගේ හැඟීමක් එනවා. ඒක තමයි මට ඇත්තටම තියෙන මේ රැකියාවට යන්න හිතෙන්නේ නැහැ.
ඒ ඔය චින්තනයේ වැරදි. ඔය කියන්නේ අල්ලගත්ත විදිය වැරදි.
ඔව් ඒක ඒක
බොරුව දැක්කාම හොඳට දැන් ඔයත් එක මම කතා කරනෝනේ. එතකොට දැන් ඇත්තටම මම නම් මම ඔයත් එක්ක කතා කරන්න ඕනද නැද්ද? ඕනේ නෑනේ. ඒ වුණාට මං hina වෙලා කතා කරන්න ඕනේ. ඒ කියන්නේ අපිට පුළුවන් වෙන්න ඕනේ ඇත්ත දැනගෙන බොරුවට උත්තර දෙන්න.
ඔව්. මොකද අර අපිට
බොරුවට කනගාටු වෙන්නේ, ශෝක වෙන්නේ, එහෙම වෙන්නේ. ඒ හැම එකටම උත්තර දෙනවා. කලබලයක් නෑ.
දැන් මට තියෙන්නේ දැන් මම එතන ගිහිල්ලා නිකන් බොරුවක් කරන්නත් බෑනේ. මම ධර්මය දන්නවා කියලා අර මට උගන්වන්න තියෙන්නේ ඒක නං.
ඔව් ඉතින් ධර්මය දන්නවා කියලා ආයෙ එතන මේක වෙන එක උගන්වන්න
බෑනේ. එතකොට එලමන්ට් ලකුණු නැති වෙන එක තමයි වෙන්නේ. ඒක මම නිකන් එහෙම හරියට උගන්වන්න එපයි ඒක.
ඒක ඉතින් හරියට උගන්වන්න. ඒක වැරදි දෙයක් හරියට උගන්වන්න. එහෙම බෑ. එක කරන්න බැරිද?
ඔව්.
අයින ඇච්චර.
ඇච්චර හිතන්නේ නැතුව කරන්න ඕනේ ඉතින්.
ඔව් ඉතින් හිතන්නේ නැතුව තමයි හැම එකම කරන්න ඕනේ. ඔච්චර හිතලා මක්කට ඒක කරන්නේ. එහෙම එහෙනම් ඒ ඔක්කොම අතෑල්ල දාලා මම මගේ ඇත්ත කියන්න පටන් ගන්න. එතකොට ප්‍රශ්නයක් නැහැ.
ඔද අර ඔක්කොම විසඳුම මේක අතෑරලා දාලා එන එක කියලා තේරෙනවා. මේ එහෙම එකපාරකුත් ආවා. ඒ වුණාට කරගන්නුනේ නැහැ. ඒක අර ඉතින් මං හිතනවා ඒක මට මේ හම්බෙච්ච හොඳ දෙයක් කියලා. මොකද මේ අර බෝවන්සි කියනවනේ හැමදේම මේ ඕක දැන් අර දුක හිතන දේවල් වුණත් සතුටින් වාසනාවක් විදියට දකින්න කියලා. එතකොට මට දැන් ඇත්තටම දැන් මේ උගන්නන එකෙදිත් මට හම්බෙන පුද්ගලයෝ ඔක්කොම අර ඒ මානසිකත් ඉන්න පුද්ගලයෝනේ ගොඩක්. එතකොට මට ඒක ඇත්තටම
ලකී තමයි මේකප් දාගෙන නිකන් අමුතු ඉතින් ඒගොල්ලොත් එක හිනහවෙ ඉන්න. ඒගොල්ලොන්ගේ ලෝකේ තේරුම් ගන්න. ඒගොල්ලෝ ජීවත් වෙන්න හදන ලෝකය.
ඔව් ඒකින්ද ඒක එක පැත්තකින් එහෙමත් එකක් තියෙනවා.
ඉතින් ඒක තමයි එහෙම නෙමෙයි එහෙම තමයි තියෙන්නේ. ඈ ඒ වෙච්චර හිතන්නේ පො හිතර වැඩි.
මම දැන් එහෙම අර සමහරලාට දැන් හිතන වැඩි තමයි.
හිතන වැඩි සීමා විකමවා හිතනවා. අපි ඔහොම එකක් කිවෙන අපි කිව්ව ලස්සනට hina වෙලා හොඳට ජීවත් වෙන්න කියලා.
නෑ එහෙම ඉන්නවා. ගොඩක් වෙලාවට මම එහෙම ඉන්න උත්සාහ කරනවා. අර මට ඒක තේරෙනවා. අර වෙලාවට තමයි
පොඩ්ඩක් ඒ වෙලාවටත් ඒ විදිහටම ඉන්න.
පැහැදිලිනේ? ඒක ලොකු ප්‍රශ්නයක් මට තිබ්බ. මට දැන් කැම්පස් ගියාමත් හරි අමාරුයි. මන්ද ඒක හිත හිතමයි ඉන්නේ.
අයියෝ දැන් බලන්න අච්චර කතාවක් අහලා මේ වැඩනේ කුණු ගොඩක් අල්ලගෙන දඟලා ඉන්න ඕක අතෑල්ලා දාලා මේ වැඩේ හරියට කරන්න. පැහැදිලිනේ? මෙච්චරයි. ප්‍රශ්න ඉවරයි.
අවසරයි ස්වාමීන් වහන්ස. කෙනෙක් මුලින්ම මේ දේශනාව අහන්න පටන් ගන්නකොට මේ අන්තකනේ ඉන්න පටන් ගන්නකොට එතකොට දේශනාවත් එක්ක මේ ගමනක් තියෙනවා. ගමන මැද් ඒ කියන්නේ ඒ අන්තෙන් මැද්දට ගේනවා. නමුත් කාලයක් තිස්සේ දේශනය අහනකොට අපිට ගමනක් නැ දෙපැත්ත පිරෙනවා. ඒත් වෙන්නේ ඒකමයි. ඒ කියන්නේ කෙනෙක්ට මැද්දට යන්න පුළුවන් ගමනක් ගිහිල්ලා ඒ වගේම මේ දෙපැත්ත සමාන කරුණාමත් මැද්දට
එනවා. ඒකත් මැද්දමයි.
ඒකත් මැද්දමයි. එතකොට ඒක ඒක හරිය දැන් අපි ගමන තියෙන කාලේ අපි අර අන්ති තිබ්බ දේවල් ගමනේ යනකොට එනකොට අපි ඒව ප්‍රතික්ෂේප කර දැන් මං අපි තරහ තිබ්බ හිස්ත්‍රියා වෛරය තිබ්බ මිනිස්සු නම් දැන් අපි මේක අහනකොට අපි ඒව ටික ටික නැතිනොනම් ඒ ගමන යන අතරේ ඒ දේවල් ආවම අපි ඒව තල්ලු කරන්න හදනවා. ඇයි මේ ඉන්නේ කියලා අපේ ගමන එතනින් පොඩ වැටෙනවා. නමුත් කාලයක් අපි දැන් අහනකොට මේ පැත්ත පිරෙනවා විතරයි. ඒ දේවල් ආවම මේ පැත්ත පිරෙනවා. මේක වෙන්නේ මාව අර මැද්දට තව තල්ලු වෙන එකට උදව්වක් විතරක් කියන එක තේරෙනවා.
ඒක තමයි ජීවිතය.
ඒක තමයි. දැන් ඔබ වහන්සේ කිව්වේ දැන් මේක එක එක ලෙවල්ස් වලින් අපි සමතුලිත වෙනවා. නමුත් දැන් ඒක තමයි අපි සාපේක්ෂක දාලා බලන්නේ. ඒ කියන්නේ මේ සාපේක්ෂතාවය බලමු දැන් ඔබ වහන්සේ කිව්වේ උපරිමයෙන්ම දුකත් උපරිමයෙන් හිනාවක් තියෙන තැන ඒ දැන් ඔබ වහන්සේ කිව්ව තත්ත්වෙ මට හිතෙන්නේ එහෙමයි කියලා. ඒ කියන්නේ net effect එකක් නැහැනේ.
නෑ.
net effect එකක් නෑ. ඒ කියන්නේ සාපේක්ෂකයක් ගෙනල්ලා දැම්ම මේ සාපේක්ෂකයේ තියෙන දුක තියෙන සාපේක්ෂකයක් නම් ඊට වැඩිය අර දුක වැඩි.
ඔව්.
සතුට තියෙන සාපේක්ෂ නම් ඊට වැඩිය අර සතුට වැඩි. එතකොට ඒකේ මේ
අමුතු එකක් නෑ.
overall effect එකක් නෑ. එතකොට දැන් අපි මුලින්ම සමතුලිත වෙන කෙනෙක් ඉන්නේ සාපේක්ෂක සීමිත ගානකට ඒ වගේ. ඊට පස්සේ ටික ටික ඒක උපරිම වෙනකොට තමයි ඒක තමයි වහන්සේ කියන්නේ. ඒ කියන්නේ එකපාර තීරණය කරන්න බෑ. කාලයක් මේක බලන්න ඕනි මං ඒ දේවල් වලට කොහොමද කියලා සාපේක්ෂක දාලා බලන්න ඕනි කියන එක.
හදිස්සි නොවේ කාලයත් එක්ක තමන්ගේ හිත පිළිබඳ බලබල යන්න ඕන. එතකොට තමන් හරි තැනට එනවා.
ඒ තමයි. ඒ කියන්නේ ඒක තමයි ඒකට තමයි ඉතින් වැඩ කරන්න. මොකද ගයක් අස්සේ හිටියට මිනිසුන් බලන්න බෑනේ. ඒ කියන්නේ
සමාජයේ ලෝකයේත් එක්ක එකතු වෙලා ජීවත් වෙන්න ඕන.
ලෝකයේත් එක්ක.
ඒතකොට තමයි අපේ දුර්වලතාවය හා දක්ෂතාවය අපට තේරෙන්න පටන් ගන්න.
වැඩෙන ගැටෙනකොට ඇලෙනකොට
ගැටෙන්න ඕන ඇලෙන්න ඕන සියල්ලට මුණ දෙන්න ඕන.
ඔව් ඒ කියන්නේ දැන් කාලද අවුරුද්දකට දෙකට ඉහෙතදී අපි දුක්ුණ දෙයක් දැන් ඒක මේ විදියට ආවට දැන් ඒක ඒ විදියට දැනෙන්නේ නැහැ.
ඒක සාමාන්‍ය වෙලා.
ඔව් ඒක සාමාන්‍ය දෙයක් වෙලා විතරයි. ඒතකොට එතනට අපි මේ ඒ මහ ලොකු දෙයක් නෙමෙයි අර අතර අර දෙක ලෙවල් එක පොඩ්ඩක් ඉස්සිලා කියන එක විතරයි තියෙන්නේ.
ඉතින් ඒක තව ඉස්සරහට යන්නේ. ඔව් ඉස්සරහට ගිහිල්ලා කලබල නැතුව හැමින් යන්න එච්චර. ඒක අපි කොහොමත් අහනකොට ඒ හිත එතෙන්ට එනවා. අපිට කන්ට්‍රෝල් කරන්න බෑ. ජීවිතේ බොහෝ දේවල් තේරෙනවා. ඒ තේරුම් ගැනීම අත්‍යවශ්‍යයි ගමන සඳහා. يعني ඔබේ හිත ඔබට බොහෝ දේවල් තේරුම් කරවනවා.
ඒ තමයි.
ඒ තේරුම් කරවන එකට සවන් දුන්නා නම්